2024 ජනවාරි මස 7 වෙනි ඉරිදා අපි සහභාගි වෙන්නේ නිස්සරණ වනය මගින් ආධුනිකයින් සඳහා පවත්වනු ලබන සතිමත් වීමේ වැඩසටහනට. මේ සඳහා සහභාගී වන ගෞරවනීය පූජනීය හෝමාගම නම කීමට අවසරයි. හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේ අප සමග සම්බන්ධ වනු ඇතැයි බලාපොරොත්තු වන ගාල්ලේ පූජ්‍ය ධම්මසරණ ස්වාමීන් වහන්සේ දෙපා නැමද ඉතා ගෞරවයෙන් අප දම් සභාවට පිළිගන්නවා. ඒ වගේම අප සමග සම්බන්ධ වන ඔබ සියලු දෙනාත් ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඔබ සැමට මේ ලැබුවා වුණ අවසර සතියෙන් ගත කිරීමට හැකිවන ඉතා ප්‍රීතිමත් සැපදායි එකක් වේවායි ප්‍රාර්ථනා කරනවා. අපේ සුපුරුදු පරිදි අපේ වැඩසටහනේ පළවෙනි අංකය වෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සතිමත් වීම අලලා අප සඳහා දේශනා කරනු ලබන දේශනාවයි. දෙවනුව අප මේ වැඩසටහන සම්බන්ධයෙන් කෙටියෙන් හැඳින්වීමක් කරනවා. ඉන් අනතුරුව අප වෙත ලැබී ඇති සතිමත් වීම පිළිබඳ වාර්තා ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කර පිළිතුරු ලබා ගන්නවා. ඒ වගේම ඔබට පුළුවන් මේ වාචිකව මේට සම්බන්ධ වෙලා ස්වාමීන් වහන්සේගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගන්න. ඒ සඳහා උනන්දු වෙන ලෙස ඔබ සියලු දෙනාට මම ආරාධනා කරනවා. දැන් අපි අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් පසු අපේ වැඩසටහන නිම වෙනවා. දැන් අපේ පළවෙනි අංකය ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවයි. අවසරයි ස්වාමීන් වහන්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චන්නස් ආනන්ද බික්කුණෝ මමච්චයේන බ්‍රහ්ම දණ්ඩෝ දාතබ්බෝති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ අවුරුද්දක් උදා වුණු අවධියක, මේ අලුත් අවුරුද්දක පළවෙනි පාරට හම්බ වෙන අවස්ථාව. ඉතින් හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් කියලා අපි බලමු අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන කොටස පිළිබඳ යම්කිසි අදහසක් පැහැදිලි කිරීමක් කරගන්න. ඉතින් ඒ සඳහා දැන් මේ වැඩසටහනට සම්බන්ධ වෙන පිරිස් යම් කිසි විදියක කාලයක් තිස්සේ සම්බන්ධ වෙනවා වෙන්න පුළුවන්. මේ විදියට අවුරුදු ගණනක් පුරාවට සම්බන්ධ වෙනවා වෙන්න පුළුවන්. එතකොට ආධිනික කෙනෙක් විදියට ආපු කෙනා යම් කිසි විදියක කාලෙත් එක්ක මේ ප්‍රතිපදාව පිළිබඳ යම් කිසි අදහසක් දරාගෙන දැනගෙන කල් ගෙවනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම කාලයක් යනකොට එහෙම මේ පුරුද්දක් පුහුණුවක් අඳුනගෙන කල් ගෙවෙනකොට යම් කිසි විදියක අපි අපිට අදාළ වෙන, අපි අපිට පරීක්ෂාවක් විදියට ඉදිරිපත් වෙන දෙයක් තමයි අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේක සාමාන්‍ය ආධුනික කෙනෙක්ට එච්චර ප්‍රශ්නයක් නෙමෙයි, ආධුනික කෙනෙක්ට එච්චර අදාළ නැහැ. නමුත් අන්න කාලයක් තිස්සේ මේ පුහුණුව කරනකොට, නැවත නැවත යෙදෙනකොට මේ වගේ දෙයක් සම්බන්ධයෙන් තම තමුන් ගැනම අවධානයකින්, සිහියකින්, පරීක්ෂාවකින් කල්ගත කිරීම වටිනවා. ඉතින් මොකද්ද මේ දේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. සාමාන්‍ය අපි මොන දෙයට වුණත් අලුතෙන් එනකොට, ඉදිරිපත් වෙනකොට යම් කිසි විදියක අහිංසක බවක් අපි ළඟ තියෙනවා, සරල බවක් අපි ළඟ තියෙනවා. නමුත් මොකද වෙන්නේ, ගොඩක් වෙලාවට කාලෙත් එක්ක මේ පුහුණුව දැන හඳුන ගන්නකොට, යම් කිසි විදියක කාලයක් ගෙවෙනකොට අන්න මොකද වෙන්නේ දන්නේම නැතුව මේ අපි ළඟ තියුණ ඒ මුලින් තියුණ අහිංසක බව, මුලින් තියුණ සරලත්වය අමතක වෙලා නැවතත් අර පරණ පුරුදු ගිහි ගති ඉස්මතු වෙනවා. එහෙම නැත්නම් අර පරණ පුරුදු මෝඩකම් ඉස්මතු වෙනවා. මෙහෙම දෙයක් අපි කාකා ළඟත් තියෙනවා. ඉතින් මේ විදිහේ භාවනාවක ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක් යම් කිසි පමණකට තමුන් ගැන අවධානයකින් ඉන්න ඕනේ. මම මේ කරන ප්‍රතිපදාවෙන් මේ විදිහට කාලයක් තිස්සේ යෙදිලා ඉන්නකොට අන්න මගේ මේ සරලත්වය, මේ අහිංසක බව එන්න එන්න වර්ධනය වෙනවද? එහෙම නැත්නම් අර මුල් කාලේ තිබුණ අහිංසක බව දුරු වෙලා ගිහිල්ලා, ඒක අතුරුදන් වෙලා ගිහිල්ලා නැවතත් අර පරණ පුරුදු මෝදකම්, පරණ පුරුදු ඒ වැඩ කටයුතු ඉස්මතු වෙලා එනවද කියන එක පොඩ්ඩක් විමසලා බැලීම වටිනවා. ඒ වගේ අවධානයකින් හිඳීම වටිනවා. මොකද නැත්තම් ගොඩක් වෙලාවට වෙන අවුල තමයි අර මුල් කාලේ අහිංසක වෙලා සරල වෙලා මේ වැඩේ පටන් ගත්තට කාලෙත් එක්ක නැවතත් අර හුරු පුරුදු කෙලෙස් වලට, අර හුරු පුරුදු ස්වභාව වලට යට වෙනවා. ඒ යට වුණාට පස්සේ ආයි මොන බේතටවත් අහන්නේ නැහැ. මොකද හේතුව අන්න මේ තැනැත්තා දැන් මේ ප්‍රතිපදාව නාමෙන් තමයි ඒක අරන් තියෙන්නේ. ප්‍රතිපදාව නාමෙන් තමයි ඒ වගේ දේවල් ගොනු කරගෙන තියෙන්නේ. ඉතින් එතකොට දැන් මම භාවනාවත් ගන්නවා, මම භාවනා කරන කෙනෙක් කියලා ඔන්න අර පරණ පුරුදු විදිහටම කල් ගෙවනවා. අන්න එතකොට අපි අහුනේ කොතනද, අපි මේ විදිහට පැටළුනේ කොතනද කියලා හිතා ගන්නත් බැරි විදිහට අතරමං වෙන්න අපිට පුළුවනි. ඒක නිසා මේ විදිහේ ප්‍රතිපදාවක කාලයක් තිස්සේ යෙදෙන කෙනෙක් තමන් තමන් ගැන අවධානයකින් ඉන්න එක වටිනවා. මේ මට තියෙන්නේ මොන වගේ පිස්සුවක්ද, මගේ වර්ධනය වෙන්නේ මොන වගේ පිස්සුවක්ද කියලා පොඩ්ඩක් බැලීම, පරීක්ෂා කිරීම වටිනවා. එහෙම නැත්නම් දන්නේ නැහැනේ මොන පිස්සුවක්ද හැදුනේ කියලා. අඩුම ගානේ පිස්සුව විදියට දැක ගන්න පුළුවන් නම්, මට මෙහෙම පිස්සුවක් තමයි තියෙන්නේ කියලා දන්නවනම් ඒක ලකු ජයග්‍රහණයක්. ඒක නිසා මේ විදියට අපි අවුරුද්දක් ලබන වෙලාවක, කාලයක් තිස්සේ මේ ප්‍රතිපදාවක් මේ විදියට කරගෙන යන වෙලාවක අපි ගැන වැඩි වැඩියෙන් දැනුවත් වෙන්න සුදුසු කතාබහක් තමයි අද දවසට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ කා ගැනද කියලා හිතෙන්න පුළුවන්, ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපිට මෙහෙම කිව්ව හැකි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ওই ත්‍රිපිටකය බැලුවාම මේ ඡන්න කියන වචනෙන් දෙදෙනෙක් අඳුනලා දීලා තියෙනවා. සාමාන්‍ය එක ඡන්න කෙනෙක් තමයි අපි අර දන්න ඡන්න. කවුද අර රාත්‍රියේ බුදුරජාණන් වහන්සේට ඒ උදව් උපකාර කරා කියන්නේ අර බෝධිසත්වයන් වහන්සේට පැනලා යන්න මාලිගාවෙන් නික්මිලා යන්න ඡන්න ඇමතියා එක්ක ගියා කියලානේ අපි අහලා තියෙන්නේ. අන්න ඒ ඡන්න ගැනත් සඳහනක් මේ සූත්‍ර පිටකේ තියෙනවා, විනය පිටකේ තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් වෙන ඡන්න හාමුදුරුවෝ කෙනෙකුත් ඉන්නවා. ඒ ඡන්නෝවාද සූත්‍රයක් කියලා එහෙම එකක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ වෙන ස්වාමීන් වහන්සේ නමක්. එතකොට මෙන්න මේ විදිහට ඡන්නලා දෙන්නෙක් ගැන කතා වෙනවා. එතකොට මේ අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන ඡන්න තමයි අර මුල්කී ඡන්න. මේ කියන්නේ කවුද මේ ඡන්න ඇමතියා ගැන තමයි මේ කතාව තියෙන්නේ. එතකොට එතෙන්දී සඳහන් වෙන්නේ දැන් මේ ඡන්න ඇමතියා මේ විදිහට ඒ බෝධිසත්වයන් වහන්සේට ඒ උදව් උපකාර කරා. එතකොට එහෙම කළා, ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කරා. ඊට පස්සේ කාලෙක මේ තැනැත්තා අර සාක්‍යෝ පැවිදි වෙන අවස්ථාවක, ඒ යම්කිසි අවස්ථාවක මේ ඡන්න ඇමතිත් මේ ශාසනයට ඇතුල් වුණා, පැවිදි වුණා කියලා තමයි සඳහන තියෙන්නේ. එතකොට මේ ඡන්න හාමුදුරුවෝ දැන් ආයස්මා ඡන්නෝ කියලා තමයි සඳහන් වෙන්නේ. මේ විදිහට ඡන්න නැමැති ආයසතුන් වහන්සේ නැත්තම් ඡන්න හාමුදුරුවෝ මේ විදිහට මේ ශාසනයේ ඉඳලා තියෙනවා. ඉතින් මේ ඡන්න හාමුදුරුවන්ගේ හැටි තමයි අර පරණ පුරුදු ඇමති කෙනින්. ඉතින් රටක රාජ්‍යක ඇමති කෙනින්. ඊට පස්සේ ඒ යම් යම් සැරපරුස ගති ඒවා තිබුණාද ඒ විදිහටම ඒ ස්වභාවත් තිවිලා තියෙනවා. ඉතින් අර මුල් කාලේ පොඩ්ඩක් අහිංසක වෙලා සරල වෙලා ඉන්දියාට මොකද මේ ඡන්න ඇමතියට කාලෙත් එක්ක තමුන්ගේ අර හුරු පුරුදු ස්වභාව, ඒ පරුස ගති, ඒ කීම නහන ගති ආපහු මතුවෙලා ඇවිල්ලා තියෙනවා. මතුවෙලා ඇවිල්ලා තියෙනවා. එතකොට අර විදිහේ පරණ පුරුදු ඇමතියාගේ ස්වභාවය මොකද තියුනේ? ඒ වගේ එකක්ම මේ චාන්න හාමුදුරුවන්ගේ ළඟ තිබිලා තියෙනවා. ඉතින් සඳහන් වෙන්නේ කොහොමද මේ චාන්න හාමුදුරුවෝ මේ අනිත් ස්වාමීන් වහන්සේලා එක්ක ගනුදෙනු කරනකොට හැම වෙලේම නිකන් බොහොම සැරපරුස විදියට තමයි ගනුදෙනු කරලා තියෙන්නේ. මහා ලොකු මාන්නකින් තමයි ගනුදෙනු කරලා තියෙන්නේ. කියනවා මේ බුදුන් අපේ. බුදුන් අපේ. අපි තමයි මෙහෙම අරගෙන ආවේ, පන්නගෙන ආවේ. ඒකෙන් ඉඳන් මේ ඕගොල්ලෝ එන්න එපා අපිට මේ බුදුන් ගැන කියලා දෙන්න. ඕගොල්ලෝ එන්න එපා මේ ශාසනයට උරුමකම් කියන්න කියලා. ඔන්න ඒ විදිහට මේ අනිත් ස්වාමීන් වහන්සේලාත් එක්ක නිතර නිතර ප්‍රශ්න ගැටලු ඇති කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට අමුතු ස්වභාවයකින් මේ හාමුදුරුවෝ කටයුතු කරා කියලා තමයි සඳහන තියෙන්නේ මේ චන්න ඇමතියා. එතකොට භාග්‍යවතුන් වහන්සේ සමහර වෙලාවට විටෙන් විට නොයෙකුත් අවවාද උපදෙස් දීලා තියෙනවා. මෙහෙම සුදුසු නෑ, මේ හැසිරීම සුදුසු නෑ කියන වගේ මොන මොනවාදෝ අවස්ථා කිහිපයකදී ඒ අවවාද උපදෙස් දීලා තියෙනවා. නමුත් මේ ඇමතියාගේ ස්වභාවය තමයි ඒ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදී අර පරණ පුරුදුකමට රජතුමා ඉදිරියේ කීම අහනවා වගේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ බොහොම කීකරු ස්වභාවයෙන් අර විදිහට ඒ කියන කතාව නිහඬව සවන් දෙමින් කල්ගත කරනවා. නමුත් ආපහු එළියට බැස්සහම ආයේ පරණ පුරුදු පුද්ගලයාම තමයි. ඒ පුද්ගලයාම තමයි. එතකොට ඔන්න විදියට කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ සැරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලාට විරුද්ධව නිතර නිකං චෝදනා මුඛයෙන් කතා කරලා තියෙන පාටකුත් තියෙනවා. කියලා තියෙන කොහොමද දන්නද? එදා නම් උදව්වට කවුරුත් ඉන්නේ නැහැ. එදා අපි තමයි අරගෙන ආවේ බුදුන්ව. දැන් නම් ඉන්න අග්‍රශ්‍රාවකයෝ කියලා කට්ටියක් කියලා ඔන්න ඔය විදියට කතා කරනවා. ඉතින් මේ වචන කියනකොට හිතෙනවා ඇති නිකං අපිම වගේ කියලා. අපි දෙන ටෝපුත් ඔය වගේනේ. ඒ වගේ ටෝප් තමයි දෙන්නේ ගොඩක් වෙලාවට. ඒ දවස්වල නම් උදව් කරන්න කවුරුත් ඉන්නේ නැහැ. අපි විතරයි ඉන්නේ. දැන් තමයි කට්ටිය ඉන්නේ කියලා ඔන්න කියනවා. දැන් තමයි මේ අපි අමතක වෙලා තියෙන්නේ කියලා කියනවා. ඉතින් එන්නේ වගේ මේ ඇමතියත් ওই විදියට කියෝ කියෝ ඉඳලා තියෙනවා. එක එක චෝදනා නගමින් ඉඳලා තියෙනවා. අඳ වැඩියාවකුත් තිවිලා තියෙනවා මට හිතෙන්නේ. නැත්තම් ඔහොම කියෝ කියෝ ඇවිදින්නේ නැහනේ. නිකන් එහෙම ගතියකුත් තිවිලා තියෙනවා. කෙසේ නමුත් මෙන්න මේ විදියට මේ චන්න ඇමති නැත්තම් චන්න හාමුදුරුවෝ කාලයක් තිස්සේ මේ විදියට කටයුතු කරපු බව තමයි සඳහන් වෙන්නේ. එතකොට බේරන්න බැරි වෙලා කොහොමවත්ම බේරන්න බෑ. භාග්‍යතුන් වහන්සේටත් බේරන්න බෑ. මොකද්දෝ ලෙඩක් අවුලක් තිවිලා තියෙනවා. එතකොට ওই විදියට කල් ගෙවනකොට මේ මම අද ඉදිරියෙන් තිබ්බ පාටේ ඇහුණානම් ඒකේ තියෙන්නේ මොකද්ද? චන්නස්ස ආනන්ද බික්කුණෝ මමච්චේන බ්‍රහ්මදණ්ඩෝ දාතබ්බෝති. ඕක තියෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ. ඒ සූත්‍රයේ යම්කිසි සුළු කොටසක පොඩි වාක්‍යයක් විදිහට තමයි මේ සඳහන් වෙන්නේ. මොකද්ද මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ? මේ පිරිනුවෙන්න ඔන්න මෙන්න භාග්‍යතුන් වහන්සේගේ ඒ අපවත් වීමට ආසන්න කාලෙදී මෙන්න මේ විදිහේ චන්න ඇමතියා ගැනත් පොඩි මතක් කිරීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. එතකොට මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ කියෝගෙන කියෝගෙන යනකොට මහා දීඝ සූත්‍රයක් ඔන්න යම් කිසි කොටසක ඔක සඳහන් වෙනවා. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කියලා බැලුවොත් ආනන්ද මේ චන්න භික්ෂුවට මමච්චයේන මගේ අභාවයෙන් පස්සේ මගේ අපවත් වීමෙන් පස්සේ භික්ෂූන් බ්‍රහ්ම දණ්ඩණය පනවන කියලා යම්කිසි අනකිරීමක් වගේ දෙයක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. මේ චන්න භික්ෂුවට මගේ ඇවෑමෙන් පස්සේ බ්‍රහ්ම දණ්ඩණය පනවන්න කියලා ආනන්ද හාමුදුරුවන්ට පණිවිඩයක් දෙනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ දන්නේ නැහැ මේ බ්‍රහ්ම දණ්ඩණය කියන්නේ මොකද්ද කියලා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ අහනවා, කුමද්ද ස්වාමීනි මේ බ්‍රහ්ම දණ්ඩණය? එතකොට භාග්‍යතුන් වහන්සේ මේ බ්‍රහ්ම දණ්ඩණය කියන එක පැහැදිලි කරනවා. ආනන්ද, මේ චන්න මහණ කැමැත්තේ එයා මොනවා හරි ඇවිල්ලා මේ භික්ෂූන් එක්ක කතා කරයි කියයි. මේ විදිහට චන්න මහණ තමුන්ගේ කැමැත්තෙන් නොයෙකුත් දේවල් ඇවිල්ලා කතා කරයි කියයි. නමුත් මේ භික්ෂූන් විසින් එයා එක්ක කතා නොකරන්න හික්මිය යුතුයි. ඒ මොකද්ද මේ කියන්නේ? මේ රැහෙන් කපලා දාලා තියෙන දැන්. ඒකෙන් ගන්නෙ නෑ, ඇතුළට ගන්නෙ නෑ, ගණන් ගන්නෙ නෑ. මොකද තමයි ඔය භාග්‍යතුන් වහන්සේ වෙන වචනකින් කියන්නේ මේ විදියට එයා ඇවිල්ලා කැමැත්තෙන් මොනවා හරි කතා කරයි. හැබැයි මහණුන් විසින් ඒකට ප්‍රතිඋත්තර නොදිය යුතුයි. මේ විදියට එයා එක්ක කතාබස් නොකර යුතුයි. ඊට පස්සේ කියනවා එයාට අවවාද නොදිය යුතුයි. ඊට පස්සේ අනුශාසනා නොකළ යුතුයි කියලා ඔන්න ඔය විදිහට මේ ආනන්ද හාමුදුරුවන්ට මේ බ්‍රහ්ම දණ්ඩනේ කියන එක පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ ශාසනේ තියෙන ඉහළම දණ්ඩනේ තමයි ඔය. මොකද්ද බ්‍රහ්ම දණ්ඩනේ? රැහෙන් එලවනවා. රැහෙන් එලවනවා, පිටවන් කරනවා, ගණන් ගන්නේ නැහැ, ඒ වැඩ කටයුතු වලට සම්බන්ධ කරගන්නේ නැහැ, ඊට පස්සේ විනය කර්ම වලට ගන්නේ නැහැ, පොය කරන්න ගන්නේ නැහැ. ඔන්න ඔය විදිහට මුළුතු විදිහේ දණ්ඩනයක්, එහෙම නැත්නම් මේ රැහෙන් එළවීමක් මේ ශාසනය තුළ තියෙනවා. එතකොට කෙනෙක්ට එක්තරා විදිහක හිතෙන්න පුළුවන් රැහෙන් එළෙව්වා නම් මට ඕන විදිහට වැඩ කටයුතු කරගෙන ඉන්න පුළුවන් නේ, හරි සෝක්නේ කියලා. නමුත් මේ වගේ පැවිදි ජීවිතයක අර ඉන්න වටපිටාවේ ඉන්න පිරිසගෙන් ඒ සබ්‍රක්‍මචාරීන් වහන්සේලාගෙන් ඒ විදිහේ ප්‍රතික්ෂේප වීමක් සිද්ධ වුණාම ඒ පිරිස ඒ විදිහට දුරස් කරාම සාමාන්‍ය පැවිද්දෙක්ට ටිකක් දරා ගන්න අමාරුයි. පැවිදි වෙස්යක් ඇත්තරම තියනවා නම් දරා ගන්න අමාරු තත්ත්වයක් තමයි ඔය. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දණ්ඩණය, මේ දඬුවම මේ චන්න භික්ෂුවට පණවන්න කියලා තමයි අපවත් වෙන්නේ. මේ විදිහට කියනවා. එතකොට මේ ආර්ය විනේ කරන්න පුළුවන් නරකම වැඩේ තමයි ඔය. නැත්නම් දෙන්න පුළුවන් ඉහළම දඬුවම තමයි ඔය. දැන් සාමාන්‍යයෙන් ඔය නිතර නිතර මේ වගේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන මේ විදිහේ දේවල් එක්ක ගනුදෙනු කරන, භාවනා කරන, කමඨාන් සුද්ධ කරන කෙනෙක් ගැන ගත්තොත් එයා සමහර විට මේ ලැබිලා තියෙන ඉඩකඩ නිකන් බොහොම ලෙහෙසියට අරගන්නවා. ලෙහෙසියට අරගන්නවා. අර විදියට මේ ස්වාමීන් වහන්සේලා මං කියන විදියට ටට්ටක් ගාලා උත්තර දෙන්න ඕනේ, මගේ ටයිම් ටේබල් එකට උත්තර දෙන්න ඕනේ, මං ආනාන් ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න ඕනේ, මගේ ගැටලු ඔක්කොම විසඳන්න ඕනේ කියලා අමුතු ගොංකමක් ඔළුවේ තියාගෙන ඉන්නවා. මේ ලෝකේ වෙන වැඩ කටයුතු නෑ වගේ ඒ තම තමුන්ට එක එක්කෙනාට අවධානය දීලා ඉන්න ඕනේ කියන අදහසින් ඉන්නවා. කමක් නෑ, මුලදී එහෙම නිකන් අවධානයක් ලැබෙන පාටකුත් පේනවා. නමුත් ඇත්තටම මේ ලැබිලා තියෙන ඉඩකඩ බොහොම දුර්ලභ අවස්ථාවක්. ඒතර ඒක නිකන් අර නිකන් අර take it for granted කියන්නේ නිකන් අර නිකන් ලැබිලා තියෙන ඉඩකඩ ඒ වටිනාකමෙන් අරගන්න. එහෙම නැතුව නිකන් මට ඕන විදියකට පුළුවන්, මට ඕන විදියක මේ ප්‍රශ්න අහන්න පුළුවන්, මට ඕන විදියක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා හිතාගත්තොත් අන්න මොකද වෙන්නේ? පිරිසෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. මිනිස්සු ඊට පස්සේ එක එක්කෙනා එයා එක ගනුදෙනු කරන්න අකමැති වෙනවා. එක එක්කෙනා එයාව අහලලා දානවා. එක එක්කෙනා කතා නොකර ඉන්නවා. අර විදියට හාමුදුරු කෙනෙකුත් අපි හිතුවොත් තමුන් අහපු ප්‍රශ්නෙකට එහෙම නැත්නම් තමුන්ගේ ඒ දෙයකට උපදෙස් දීමක් ප්‍රතික්ෂේප කරොත් අන්න මොකද වෙන්නේ? ඒක බොහෝ කරන්න තියෙන වෙහෙසකාරී වැඩක් තමයි, පීඩාකාරී වැඩක් තමයි. මොකද හේතුව අන්න අර මේ ශාසනේ ආර්ය විනේ මේ විදිහට සත්පුරුෂ ආශ්‍රයක් කියන එක තමයි ප්‍රධාන වෙන්නේ. ඒ ඉඩකඩෙන් තමයි කෙනෙක් මේ ගමන යන්නේ. එතකොට එතනින් ප්‍රතික්ෂේප වුණා කියන්නේ ඊට වැඩිය වෙන්න විනාශයක් නැහැ. එහෙම නැත්නම් මේ භාග්‍යතුන් වහන්සේ හරි මේ භික්ෂුන් වහන්සේලා හරි ධර්මයේ දේශනා නොකර දේශනා නොකර ඉන්නවා කියන්නේ අන්න ඉතින් ඒ තැනැත්තට කරන්න පුළුවන් දෙන්න පුළුවන් ඉහළම දඬුවම තමයි. සමහර කෙනෙක්ට දේශනා කළා වැඩකුත් නැහැ. එතකොට සද්ද නැතුව නිකාය ඉන්න එක තමයි ක්‍රමවේදේ. මොකද එයාට අර තමන්ගේ තියෙන ඒ දේවල් එක්ක ඒ කෙලෙස් බලයට මේක දරාගන්න හැකියාවක් නැහැ. එතකොට ඉතින් අන්න දෙන්න තියෙන හොඳම දඬුවම දුන්නා වගේ තමයි. එහෙම බණ අහපු නැති කට්ටිය, බණ අහන්න සූදානමක් නොතිබුණු කට්ටිය, බණ මේ විදියට භාග්‍යතුන් වහන්සේ වුණත් නොකියපු කට්ටිය කොතෙකුත් ඉඳලා තියෙනවා. එතකොට අන්න අරවිනේ දෙන්න පුළුවන් හොඳම වැඩේ තමයි අවවාද නොකර ඉන්න එක. මේ විදියට ඕන දෙයක් කරගනින් කියලා ඉන්න එක. ඔහේ යන්න දෙන එක. එතකොට ගිහිල්ලා එක කොහේ හරි ගහක් මුල හරි ගලක් මුල හරි වැටිලා තමුන්ගේ ගමන විනාශ කරගන්නවා. ඉතින් එන්නේ විදිහේ දෙයක්, එන්නේ විදිහේ ස්වභාවයක් මේ ශාසනය තුල තියෙනවා. ඒකෙන් මං අදහස් කරන්නේ අර නිකන් හැම එකේ ඉඳලා කතා කරන වචනේ ඉඳලා හැරෙන බලන විදිහේ ඉඳලා හික්මවන්න එනවනම් ඒක ඇප්‍රූව් කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒකත් මෝඩ වැඩක්. එහෙම හික්මවීමකුත් නැහැ. එහෙම හික්මන්න යන්නේ ඔය දන්නේ නැති කට්ටිය, තේරෙන්නේ නැති කට්ටිය. ඒ වෙනුවට යම් කිසි විදිහක මඟ පෙන්වීමක් තමයි සිද්ධ කරන්නේ. ඒ මඟ පෙන්වීම තුලින් එයා දක්ෂණං, එයා හික්මෙනවා, එයා පාර හොයා ගන්නවා. එහෙම නැතුව නිකන් අර රෙජිමෙන්ටේෂන් වගේ ආමි එකේ ට්‍රේන් කරනවා වගේ එහෙම කරන්න පුරුද්දකුත් නැහැ. එහෙම කරන්න පුරුද්දකුත් නැහැ. එහෙම කරන්න එනවනම් කෙනෙක් අන්න ගොඩක් වෙලාවට තියෙන අවුල තමයි ඒ කෙනාට තේරෙන්නේ නැහැ මේ ශාසනේ. උගන්වන්න එන කෙනාට නැත්තම් ඒ ට්‍රේන් කරන්න එන කෙනාට තේරෙන්නේ නැහැ. ඒක තමයි එතන තියෙන අවුල. ඒක නිසා සාමාන්‍ය ක්‍රමවේදේ තමයි ඒ තම තමුන්ගේ බණ භාවනා කටයුතු කරගන්න දෙමින් අර නිකන් අර ප්‍රඥාවන්ත දෙමව්පියෙක් වගේ මේ තැනැත්තා දිහා බලාගෙන ඉන්නවා. ප්‍රඥාවන්ත දෙමව්පියෙක්ගේ ස්වභාවය මොකක්ද? අර දරුවා දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ඇස් කොණෙන් තමයි බලන්නේ. පත්තරේ කියවනවා තමයි පේන්නේ. බැලු බැල්මට පේන්නේ. මම පත්තරේ කියවනවා අම්මට තාත්තට මේ මං ගැන අදහසක් නෑ කියන වගේ තමයි පේන්නේ. නමුත් අන්න ඇස් කොණෙන් බලාගෙන ඉන්නවා. වරදින්න දෙනවා, වැරදි කරගන්න දෙනවා, වැටෙනවා, අඬනවා, ওই විදිහේ විවිධ දේවල් වරදින්න වැරදි කරගන්න ඉඩ කඩ දෙනවා. හැබැයි යන්න අර මාරාන්තික වරදක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. මාරාන්තික වරදක් වෙන්න ගියොත් අර පත්තරේ පැත්තකට දාලා ටක් ගාලා පැනලා ඒක වළක්වන්න සූදානමින් තමයි ඉන්නේ. ඔන්න ප්‍රඥාවන්ත දෙමව්පියෙක්ගේ බැල්ම. එක්කෝ තව දෙමව්පියෙක් අර විදියට ඔක්කොම හික්මවන්න එනවා නම්, හැම දේම කියලා දෙන්න එනවා නම්, හැම දේම කරලා දෙන්න එනවා නම් අන්න මොකද වෙන්නේ? අර දරුවාට කරන්න පුළුවන් ඉහළම අනතුරක් තමයි. ඇයි එයා වැරදිලා ඉගෙන ගන්න දෙන්නේ නැහනේ? එයාට ඉගෙන ගන්න දෙන්නේ නැහැ. එයාට වරදින්න අවස්ථාවක් දෙන්නේ නැහැ. එතකොට ගිහිල්ලා වරදින්නේ හොඳ මේකෙන් තමයි දවසක. අර දෙමව්පියෝ අර විදියට ආරක්ෂා කරා, අර විදියට සියල්ල කියලා දුන්නා, කරලා දුන්නා. ඒකත් හොඳ නෑ. එතකොට ඒකත් මෝඩකමක්. අනිත් පැත්තෙන් අර දෙමව්පියෝ අර විදියට අතෑරලම දාලා ඉඳියොත්, අන්න ඒකත් ප්‍රඥාවන්ත ස්වභාවයක් නෙමෙයි. නමුත් මෙන්න මේ බ්‍රහ්ම දන්දනේ දුන්නහම කරන්නේ අතෑරලා දාන එක තමයි. අර විදියට කීම නහන දරුවෙක්, කීම නහන ගෝලයෙක් පිළිබඳ කතාවක් තමයි මේක. හැබැයි මෙතන තියෙන අමුතු දෙයක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද මේ? මගේ ඇවෑමෙන් පස්සේ. කියන්නේ භාග්‍යතුන් වහන්සේ ජීවත් වෙ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේට මේ දේ ඔන්නම් කරන්න තියුණානේ. මේ දේ පණවන්න තියුණා. නමුත් එහෙම කරේ නැහැ. ඒ වෙනුවට මොකද්දෝ අර පරණ ණයකට වගේ යම් කිසි විදියක කියනවා, මගේ ඇවෑමෙන් පස්සේ, මගේ ඇවෑමෙන් පස්සේ කාටද බලේ එන්නේ? ඔන්න ඔය භික්ෂූන්ට, සංඝයාට තමයි බලේ තියෙන්නේ. එතකොට එහෙනම් මෙන්න මේ භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩණය පණවන්න කියලා සංඝයාට කියන්න ආනන්ද කියලා තමයි ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරන්නේ. එතකොට එක්තරා විදියක නිකන් අර මොකද්දෝ ණයක් එක්ක ගියපු ගතියක් වගේ තියෙනවා මෙතන. කියන්නේ බුදුරජාණන් වහන්සේව මේ විදියට උදව් උපකාර කරා ඒ අවධියේදී. ඒ ණයට වගේ තමයි මේ තැනැත්තා මේ විදියට හැසිරුණෙත්. එතකොට ඒකම නිසා භාග්‍යතුන් වහන්සේ කියනවා මේ මගේ ඇවෑමෙන් පස්සේ මෙහෙම කරන්න කියලා තමයි අපවත් වෙන්නේ. එතකොට එක්තරා විදියක නිකන් අර නිකන් මුලින් උදව් කරපු එකාම තමයි බලනකොට ලෙඩක් වෙලා තියෙන්නේ. මුල් දවස්වල බොහොම උදව්වෙන් උපකාරයෙන් ඒ විදියට වැඩ කටයුතු කරා. පස්සේ කියනවා එහෙම කොහොමද එහෙම වෙන්නේ බුදුන් අපේ අපි තමයි දවසල අරගෙන ආවේ මේ විදියට මේ කට්ටිය කවුද මේ අග්‍රශ්‍රාවකයෝ කවුද ඒ දවසල මොකෙක්වත් ඉඳියේ නැහැ කියලා ඔන්න ඉතින් පටන් ගන්නවා මේ පැවිදි වෙලා මේ හාමුදුරුව මේ විදියේ ප්‍රතිපදාවකට භාවනාවකට බැසගෙන තමයි මේ කතාව කියන්නේ. ඉතින් කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ මේ විදියට ආනන්ද හාමුදුරුවන්ට මතක් කිරීමක් කරනවා මහා පරිනිබ්බාන සූත්‍රය මේ අපවත් වෙන්න කලින් මේ කරන ප්‍රකාශයක් තමයි තියෙන්නේ. ඉතින් පස්සේ සඳහන් වෙනවා මේ විදියට මේ ආනන්ද හාමුදුරුවෝ සංඝයාට ගිහිල්ලා මේ පණිවිඩය කියනවා. මෙන්න මෙහෙම භාග්‍යතුන් වහන්සේ කිව්වා කියලා. සංඝයා රැස් වෙලා මේ චන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩනේ දෙනවා. දුන්නට පස්සේ මේ හාමුදුරුවෝ කොච්චර අර සැරපරුෂ වුණත් අර ඉදියේ ස්වභාවයක් තිබුණා වුණත් මේ බ්‍රහ්ම දණ්ඩනේ දුන්නහම ඒක දරා ගන්න බැරි වෙනවා මේ හාමුදුරන්ට. මොකද්දෝ වෙහෙසක් පීඩාවක් එනවා මේ සියලු දෙනාම මාව ප්‍රතික්ෂේප කරනවා මාව මේ රැහෙන් එලවනවා කියලා ලොකු වෙහෙසක් පීඩාවක් ඇවිල්ලා තමුන්ගේ ඒ තියුණු අඩුපාඩු හදාගන්න උත්සාහ කළා හදාගත්තා කියන වගේ අදහසකින් තමයි මේ චන්න ඇමතියාගේ කතාව අහවර වෙන්නේ. ආවර වෙන්නේ මේ විදියට යම්කිසි මේ තැනැත්තා මේ විදිය උත්සාහයක් ගත්තා කියන වගේ අදහසකින් තමයි ආවර වෙන්නේ. ඉතින් මේ විදිහේ මතක් කිරීමක් තමයි මේ ශාසනය තුල එහෙම නැත්නම් මේ සිදුවීම තුල තියෙන්නේ. එතන මේ බ්‍රහ්ම දණ්ඩනේ කියන එක අපි සඳහන් කරා. එතකොට අර විදියට මේ භික්ෂුන් වහන්සේ නමකට දෙන්න පුළුවන් දඬුවමක් තමයි ඕක රැහෙන් එලවනවා. රැහෙන් එලවනවා අර විදියට වැඩ කටයුතු වලට සම්බන්ධ කරගන්නේ නැතු යනවා. කතාවට ප්‍රතිඋත්තර දීම පවා නතර කරනවා. එන්නේ මේ විදිහ අදහසකින් භාග්‍යතුන් වහන්සේ මේ විදිහේ බ්‍රහ්ම දණ්ඩනයක් පනවලා තියෙනවා. ඉතින් ඔය කී අදහස වගේම තව අදහසක් යම් කිසි විදියක පැවිද්දෙක් නොවන තැනැත්තෙට දැන් සාමාන්‍ය පැවිද්දෝ නොවන කට්ටිය විදියට අඳුන්නන්නේ අනුපසම්පන්නෙක් මේ විදියට උපසම්පන්න නැති කෙනෙක් කියන අර්ථයෙන් අඳුන්නනවා. එතකොට ඒ විදිහේ කෙනෙක්ටත් යම් කිසි විදියක මේ විදිහේ දඬුවම් කරපු අවස්ථාවක් පිළිබඳ සඳහන් වෙනවා. එතකොට එතන සඳහන් වෙන්නේ මේ සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් පිළිබඳ. එතකොට සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වහම කියන්නේ නෝ වයිස් කියලා තමයි කියන්නේ. ප්‍රඥාව නැහැ. මෝඩයි. මෝඩකම ඇරෙන්න වගේ තියලා තියනවා හේ සිවුරක් පොරවලා නම් තියෙන බව හැබෑව. නමුත් තාමත් මේ ශාසනයට ඇතුල් වෙලා විදියට අරගන්නේ නැහැ. ඒ වෙනුවට අර ගිහි කෙනෙක්ට වැඩිය මොකද්දෝ වෙනස් ස්වරූපයක් තිබුණාට මොකද අනුපසම්පන්න විදියට තමයි ඔය ඔක්කොම ලවඳුන්නන්නේ. එතන මෙන්න මේ අනුපසම්පන්න කෙනා මේ සාමණේර හාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම කතාවක්. මොකද්ද මේ හාමුදුරුවෝ කියන්නේ? මම මේ භාග්‍යතුන් වහන්සේ එපා කියපු දේවල් කළ බැලුවා. මේ විදිහට මේ විවිධ දේවල් භාග්‍යතුන් වහන්සේ අනතුරු සහගතයි නොකළ යුතුයි කියන අදහසින් ප්‍රකාශ කළා තියනවාද? මම ඒවා කළ බැලුවා. මට ඒවායින් එහෙම අනතුරක් උනේ නැහැ කියලා මේ හාමුදුරුවෝ අමුතු විදිහේ දිට්ටියක් අරගෙන කියනවා. එහෙනම් මෙන්න මේ විදිහට මේ භාග්‍යතුන් වහන්සේ මේ එපා කියපු අන්තරායක ධර්ම මට අන්තරායක් කරේ නෑ කියලා මෙයා අමුතු බණක් කියන්න පටන් ගන්නවා. එතකොට භික්ෂුන් එකතු වෙලා කියනවා මේ ඇවැත්නි සාමණේර එහෙම නැත්නම් ඇවැත්නි නෝ වයිස් මේ භාග්‍යතුන් වහන්සේ මෙහෙම එකක් කියලා නෑ. මේක භාග්‍යතුන් වහන්සේගේ වචනෙට විරුද්ධව යන එකක්. මෙහෙම කියන්න එපා කියලා කියනවා. කිව්වට මොකද අහන්නේ? නෝ වයිස් නේ. පළවෙනි පාර කියනවා, දෙවෙනි පාර කියනවා, තුන්වෙනි පාර කියනවා. අන්තිමට මොකද කරන්නේ? බැරිම තැන මෙන්න මෙහෙම එකක් කරනවා. මොකද්ද කියනවා? අනුපසම්පන්නේ කුට. ඒ කියන්නේ මේ උපසම්පන්න නැති ඔය ගිහි පිරිමි කෙනෙක්ට වෙන්න පුළුවන්, නැත්නම් ඔය සාමණේර හාමුදුරු කෙනෙක්ට වෙන්න පුළුවන්. දිරත්ත තිරත්තං සහසෙය්‍යං කප්පති. මෙන්න මේ අනුපසම්පන්නේකුට ලැබෙන නිකන් ප්‍රිවිලේජ් එකක් වගේ එකක් ගැන තමයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා එක ගනුදෙනු කරන ගිහි පිරිමි පක්ෂයට හරි, එහෙම නැත්නම් ඔය අනුපසම්පන්නයන්ට කියන්නේ කවුද, සාමණේර කට්ටියට හරි ලැබෙන ප්‍රිවිලේජ් එකක් මොකද්ද කියනවා, දිරත්ත තිරත්තං සහසෙය්‍යං කප්පති. මෙන්න මේ විදිහට භික්ෂුන් සමග රාත්‍රී දෙක තුනක් එකට කල් ගෙවන්න ඉඩක් තියෙනවා. සාමාන්‍යයෙන් එහෙම ශික්ෂාපදයකුත් තියෙනවා, රාත්‍රී දෙක තුනට වැඩිය කල් ගෙවුවොත් මේ වගේ කෙනෙක් එක්ක අන්න යම්කිසි විදියක හැවතක් වෙනවා කියලා. ඒකේ අදහස තමයි යම්කිසි ආශ්‍රයකට ඉඩක් දීලා තියෙනවා කියන එක තමයි. ඒක තමයි ඒකේ තියෙන අදහස. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ওই ගමන් එහෙම යනකොට මෙහෙ ඉන්න ඔය භාවනා කරන වගේ ගිහි මහත්තයෙක් ගොඩක් වෙලාවට අපිත් එක්ක යවෙනවා. උන්ට සමහර විට රැයක් දෙකක් ගිහිල්ලා ගත කරනවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා එක්කම ඒ එකම සේනාසනවල එකම ඉඩකඩේ මේ ගිහි කෙනාට ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාමණේර හාමුදුරු කෙනෙක් උනත් රැයක් දෙකක් තුනක් අර විදියට භික්ෂුන් වහන්සේලා සමග ඉන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහ අමුතු ප්‍රිවිලේජ් එකක් වගේ එකක් ගැන තමයි මේ කියන්නේ. මේ ප්‍රිවිලේජ් එක මොකද්ද? අන්න අර එකට ගැවසෙන්න ආශ්‍රය කරන්න ඉඩක් දීලා තියෙනවා. ඒක ලොකු ප්‍රිවිලේජ් එකක් මේ ශාසනයේ හැටියට. දැන් එහෙම ආශ්‍රය කරන්න ඉඩක් නැත්තම්, ඒ ප්‍රිවිලේජ් එක නැත්තම් අන්න ඒකෙන්ම අපේ ප්‍රතිපදාවට තියෙන ඉඩකඩ දුරු වෙන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රිවිලේජ් එකෙන් මොකද්ද කරන්නේ කියන එක වෙනම කතන්දරයක්. ඒගොල්ලෝ ගන්න ප්‍රයෝජනේ මොකද්ද කියන එක වෙනම කතන්දරයක්. ඒක තම තමුන්ගේ පරීක්ෂාවට බාරයි. ඉතින් මේ හාමුදුරුව අරන් තියෙන්නේ මේ අනුපසම්පන්න හාමුදුරුවෝ, මේ නෝවයිස් සාමණේර හාමුදුරුවෝ අරගෙන තියෙන්නේ මොකද්ද? මම දන්නවා මේ බුදුරජාණන් වහන්සේ එපා කිව්වේ වයින් මං කළා බැලුවා, මට එහෙම අනතුරක් වුණේ නැහැ කියන ඉඩ තමයි ඒ හාමුදුරුව හදාගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ භික්ෂුන් එකතු වෙලා මේ අනුපසම්පන්න හාමුදුරුවන්ට, එහෙම නැත්නම් මේ සාමණේර හාමුදුරුවන්ට කියනවා, මේ අනුපසම්පන්න කෙනෙක් කිව්වහම අර ගිහි පිරිමි කෙනෙක් විදියට ගන්නත් පුළුවන්, එහෙම නැත්නම් මේ සාමණේර හාමුදුරු කෙනෙක් විදියට ගන්නත් පුළුවන්. ඒ කෙනෙක් මේ භික්ෂුන් සමග දිරත්ත තිරත්තං රාත්‍රී දෙක තුනක් කල් ගෙවන්න ඉඩ ලබනවා. කල් ගෙවන්න ඉඩ ලබනවා. ඒ විදිහේ ප්‍රිවිලේජ් එකක් මේ භික්ෂූන් මේ අනුපසම්පන්න කෙනාට දීලා තියෙනවා. අන්න සාපිතේ නැත්ති චරපරේ විනස්සාති. තොට ඒකත් නෑ මක බෑවිලා පල. අන්න නියම වචනේ චරපරේ විනස්සාති. ඒ කෙලින්ම විනය පොතේ තියෙන වචනයක්. ඕකේ අදහස තමයි මක බෑවිලා පල කියන එක තමයි. හරි. එතන මොකද්ද මේ කියන්නේ? මේ විදිහට භික්ෂූන් සමග යම්කිසි ආශ්‍රයකට ඉඩකඩකට ඉඩ දීලා තියුණා, ඒ විදිහ ඉඩක් දීලා තියුණා, උඹට ඒකත් නැහැ මක බෑවිලා ඵලයන් කියලා කියනවා. අන්න මොකද උනේ? අර ප්‍රිවිලේජ් එක නැති කරා. කෙනෙක් හිතනවානේ මේක ඔච්චර වටිනා ප්‍රිවිලේජ් එකක්ද කියලා. අන්න මේ ශාසනයට අනුව මේ ශාසනයේම තරම් වටින ප්‍රිවිලේජ් එකක් තමයි ඕක. මොකද්ද මේ විදිහේ සත්පුරුෂ ආශ්‍රයකට ඉඩක් දීලා තියෙනවා. අපිට සාමාන්‍ය එක ලැබිලා තියෙන කාලෙදී අපිට ඒකේ අගේ තේරෙන්නෙත් නෑ සමහර විට. ඒකේ වටිනාකමක් දන්නෙත් නෑ සමහර විට. ඒකද නියම ගරු කිරීමක් කරන්නෙත් නෑ අපි සමහර විට. නමුත් අන්න මේක නැති වෙලා ගියපු දවසට ජීවිතයේ අර අඳුරු පැත්තට, වැරදි පැත්තට ඇදිලා යනකොට තේරෙනවා මොකද්දෝ අවුලක්නම් තියෙනවා තමයි. අන්න හේතුව මොකද්ද? අන්න අර තියුණ සත්පුරුෂ ආශ්‍රය නැති වෙලා ගියා. මේක නැති වුණාම ඉතින් ඉතුරු වෙන්නේ අසත්පුරුෂ ආශ්‍රය තමයි ඉතින්. එහෙම එකක් තියෙනවනේ. ඉතින් එන්නේ එහෙම දෙයක් තියෙනවා. එතකොට ඒකෙන් හින්දා මේ ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක් හැම වෙලේම මොන මොනවා හරි ටිකක මේ විදිහේ යම් යම් දේවල් ටිකක යෙදිලා ඉඳිමින් මෙන්න මේ සත්පුරුෂ ආශ්‍රය ලබා ගන්න ඕනේ. මේක නැති වෙලා ගියොත් අන්න වැරදි පැත්ත නම් කොතෙකුත් තියෙනවනේ ලෝකේ. දැන් පහුගිය දවසක දැන් මේ වැඩසටහනේ කට්ටිය එහෙම කියයිද දන්නේ නැහැ. නමුත් වෙන වැඩසටහනක කට්ටියක් ඒ කට්ටිය අවුරුදු ගාණක් පුරාවට මේ වගේ වැඩසටහන් සංවිධානය කරලා ඒ පිරිස කියනවා අපිට හිතිලා තියෙන දේ තමයි ස්වාමීන් වහන්ස මේ ළමයි මේ පොඩි බබාලට සිහිය උගන්වන්න ගියේ අපි. හැබැයි බබාලට ගැනිල්ල කොහොම වෙතත් අපිට තමයි මේකෙන් වැඩිම බෙනිෆිට් එක ලැබිලා තියෙන්නේ. මේ විදිහට අවුරුදු ගාණක් පුරාවට මේක සංවිධානය කරපු අපිට, මේ විදිහට මේක සඳහා උනන්දුවෙන් වැඩ කටයුතු කරපු අපිට හිතා ගන්න බැරි බෙනිෆිට් එකක් ලැබිලා තියෙනවා. ඒක අපේ ජීවිත වෙනසකට පරිවර්තනයකට ලක් කළා තියෙනවා. මම තේරෙන්නේ නෑ, මට හිතෙන්නේ නෑ කොහොම වුණාද කියලා. නමුත් එහෙම මහා අහස පොළොව වගේ වෙනසක් මට දැනෙනවා. මේ මොකක් කරන්න ගිහිල්ලාද? මේ වැඩ කටයුත්තකට මේ අනුන්ට සිහිය කියලා දෙනවා බරක් විදියට තමයි ගොඩ දෙනෙක් අරගන්නේ. නමුත් අන්න ඒ වැඩසටහනට දිගට දිගට සම්බන්ධ වීම තුලින් අන්න අර ඒ ප්‍රිවිලේජ් එකේ නියම ප්‍රයෝජනේ අරගත්තා. ඒක ටිකක් වෙහෙසයි. කෙනෙක් හිතනවා අයියෝ මොන කරදරයක්ද මේවා බාරගෙන කරන්න ගියාම වෙන වැඩ නැද්ද අපිට කියලා. ඔන්න ඔය විදිහට නේ දඟලන්නේ. නමුත් දඟලලා යන්න තියෙන්නේ මොකටද? වෙන වැඩ කියලා යන්න තියෙන්නේ මොකටද? යන්න තියෙන්නේ අර පරණ පුරුදු ගොංකමට තමයි තියෙන්නේ. වෙන දෙයක් නැහැ එතන. එතකොට අන්න අර ඒ ලැබිච්ච ප්‍රිවිලේජ් එකෙන් ප්‍රයෝජනයක් අරගෙන ඒක ප්‍රයෝජනයක් ගන්නවා කියලා එකපාරට තේරෙන්නේ නැහැ. නමුත් කාලෙත් එක්ක තේරෙනවා මේ දරුවන්ට කෙසේ වෙතත් අපිට ලැබිලා තියෙනවා හොඳම පාඩම්. අපිට ලැබිලා තියෙනවා හොඳම ඉඩකඩ කියලා අන්න ඒ අතෝ ටික ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරනවා මේ වගේ දෙයක යෙදිලා ඉඳීමේ පහසුව තමයි මේ තියෙන්නේ. මේ වගේ දෙයකට අර නිකන් මල්වට්ටියක් අතගස්සනවා වගේ අත ගෙහීමේ පහසුව තමයි මේ තියෙන්නේ. එහෙම නැතුව දමල ගහලා ගියාට හරියන්නේ නැහැ. සමහර කෙනෙක් කියනවා වට්ටියක් අත ගස්සනවා වට්ටියම මට ඕනේ. එහෙම නැත්නම් මල් වට්ටියත් පොලේ ගහලා මම යනවා යන්න. ඉතින් ඵලයන් කියලා තමයි කියන්නේ. වෙන මොනවා කියන්නද? ඒට ඇරෙන්න වෙන දියක් කියන්නේ නැහනේ. අර ලැබෙන විදියට අත ගහලා එහෙම කරගෙන යන එක තමයි ක්‍රමේ. එහෙම නැතු වට්ටියම මට ඕනේ. අනික් කට්ටිය අත ගන්න බෑ. එහෙම කියන්න ගියොත් අන්න මොකද වෙන්නේ? අර ලැබිච්ච ඉඩකඩ ඒකම කටුවක් බවට පත් වෙනවා. ඒකම කටුවක් බවට පත් වෙනවා. මේ චන්න ඇමතිය වගේ එක තමයි ඉති වෙන මොකද්ද? ඒ ලැබුණු ආසරේ, ඒ ලැබුණු සාසනයේ ඉඩකඩ ප්‍රයෝජනෙට ගත්තේ නැහැ. අරගන්න නැතුව කී කී ඉන්දියා බුදුන් අපේ අපි තමයි ඔය පන්නගෙන ආවේ. මේ කට්ටිය කවුද? මේ පස්සේ එකතු වෙලා කියලා ඔය කියෝ කියෝ කල් ගෙව්වා. ඉතින් ඒ වගේ නිකං මේ වැඩක් නැති වැඩනේ. ගිහිල්ලා මොනවද කරන්නේ අන්තිමට? වෙන කොහෙදෝ ගිහිල්ලා අතරමං වෙලා අර විදියට මේ ප්‍රතිපදාවක් භාවනාවක් වෙනුවට අර නැවැත්මක් වෙනුවට පැවැත්මක් ලං කරගෙන ඉන්නවා. අර විදියට එක 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 ගිහිල්ලා බුදිය ගන්නවා, වෙන වෙන වැඩ කරනවා. ඕක තමයි කරන්නේ. වෙන දෙයක් නැහැ. මොකද හේතුව මේවට මේ උදව් කරන්න බෑ, මේවට මෙහෙම සහාය වෙන්න බෑ, මේ අනිත් කට්ටියක මට වැඩ කරන්න බෑ කියලා යනවා. ඕක තමයි වැඩේ. ඉතින් එන්නේ විදිහේ ගොංකමක් අපි කාකා ළඟත් තියනවා වෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ චන්න ඇමතියගේ කතාවේදී අපිට තේරෙන දේ තමයි ඒ වගේ කෙනෙක්ට බෙහෙත් කරන්නත් හරි අමාරුයි. බුදුරජාණන් වහන්සේ වුණත් අත ගහන්නේ නැහැ. මොකද හේතුව මෙයා නිකන් අමුතු ණයෙකුත් එක්කනේ යන්නේ. මේ නිකන් ණයක් තියෙන ගතියක් වගේත් බුදුරජාණන් වහන්සේටත් දැනුණාද දන්නේ නැහැ. නිකන් මම මේ කියන්නේ නැත්තම් ඊට පස්සේ ඕවා එනවා ත්‍රිපිටකේ නැති එකක් ඔබ වහන්සේ කියලායි කියලා. මේ මගේ අදහසකින් මම මේ කියන්නේ නිකන් බුදුරජාණන් වහන්සේටත් එහෙම දැනුණාද දන්නේ නැහැ. ඒකින් දමද දන්නේ නැහැ කිව්වේ ආනන්ද නිකන් මගේ ඇවෑමෙන් පස්සේ මේ විදිහේ දෙයක් කරන්න, මේ විදිහේ දඬුවමක් දෙන්න. අන්න මොකද නිකන් අර ණය ගතියක් වගේනේ. අපි තමයි ඒව කරේ, අපි තමයි පන්නගෙන ආවේ. වෙන කවුරුත් ඉඳියෙත් නැහැ උදව් කරන්න කී කිය. තමයි මේ තැන තමයි ඇවිදින්. කියෝ කියෝ යන්නේ. ඉතින් ඒක තමයි වැඩේ. බලාපොරොත්තු වෙනවා මට අග්‍රස්ථානෙ දෙයි. මට අගසව් තනතුරක් දෙයි. මාව ප්‍රධානියා කරයි. මහා ප්‍රධාන දායකාව කරයි කියලා ඔන්න විදියට මොකද්දෝ එකක් බලාපොරොත්තුෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ කටයුතු කරන්න. නමුත් මේ ශාසනයේද කියලා ගත්තොත් එහෙම එකක් නැහැ. මේ ප්‍රතිපදාවද්ද කියලා ගත්තොත් එහෙම එකක් නැහැ. මේ විදියට මේ භාවනාවක් වැඩෙනවද කියලා ගත්තොත් එහෙම එකක් නැහැ. ඉතින් එන්නේ විදිහේ මොකද්දෝ අවුලක් තියෙනවා. මං හිතන්නේ නැහැ මේ අවුල නැති කවුරුත් ඉන්නවා කියලා. අපේ මට්ටමින් මේ අවුල තියෙනවා. කෙනෙක් උදව්වක් කරානේ, උදව්වක් කරාම මොකක්දෝ ඒ උදව්වත් එක්කම බලාපොරොත්තුවක් ගොනු වෙනවා. සාමාන්‍ය ඔය ධර්ම දේශනා කරනකොටත් ඔය වගේ කතාවක් කියනවා, මේ විදියට ධර්ම දේශනා කරනවා, කමඨහන් සුද්ධ කරනවා, ඒ විදියේ මාර්ගය පෙන්නනවා. හැබැයි මේ හාමුදුරන්ගේ හිතේ තියෙනවා මොකද්ද, මේ මගේ මේ ධර්ම දේශනාව අහලා මේ කට්ටිය මට වැඩි වැඩියෙන් හිතවත් වෙයි, වැඩි වැඩියෙන් උදව් උපකාර කරයි, මේ විදියට මේ ප්‍රතිපදාව වඩාගෙන මේ ඇත්ත උදව් උපකාර කරයි කියලා අන්න ඒ විදියට දහම් දේශනවා නම් ඒක පාප අදහසකින් කරන ධර්ම දේශනාවක් කියලා මේ ශාසනයේ යම්කිසි පැනවීමක් පවා තියෙනවා. පැනවීමක් පවා තියෙනවා. මේක ගනුදෙනුවක් විදියට කළා හරියන්නේ නැහැ. ගනුදෙනුනේ ගොඩ දෙනෙක තියෙන්නේ. ගනුදෙනු කවම පුදුම ගනුදෙනු ඒවා. ඒ කියන්නේ නිකන් ජීවිතේම ගනුදෙනුවක් ඒ කට්ටියට. මොකද හේතුව මේ නිකන් මේ මුදලට යටවෙච්ච ලෝකයක් මේක. හැම වෙලේම තමුන්ගේ ගේන් එක ගැන හිතන ලෝකයක් මේක. එහෙව් ලෝකෙක අපි සමහර විට මේ පවුල් සම්බන්ධතා පවා, දූ දරුවෝ අම්මලා තාත්තලා අතර සම්බන්ධතා පවා, නෝනා මහත්තය අතර සම්බන්ධතා පවා ගනුදෙනුවක් බවට පත් වෙලා තියෙනවා. මේක මම ඔයාට දුන්නා, මට මේක ඕනි. මෙන්න වැඩේ, මේ වැඩේ මම කරලා දුන්නා, ඔයා මේ වැඩේ කරන්න කී කිය. ඔන්න ඒ විදිහ අර මොකද්දෝ අර නිකන් මුදලට වැඩ කටයුතු කරනවා වගේ, රැකියාවක් කරනවා වගේ ස්වභාවයකින් තමයි අපි හුරු වෙලා තියෙන්නේ. ඒක තමයි මේ සාමාන්‍ය ලෝක ස්වභාවය. නමුත් මේ ශාසනයට ආවහම එහෙම එකක් නැහැ. සාමාන්‍ය ගෙදර දොරේ පවුල් සම්බන්ධතාවයකදී වුණත් ගනුදෙනුවක් විදියට කරනවා නම් ඒක ඇති වැඩකුත් නැහැ. ඒක ඇති වැඩක් නැහැ. මේ නිකන් මේ දරුව ලොකු වෙලා මට බලයි කියලා දරුවන්ට බලනවා නම් එහෙම අපේක්ෂා කරනවා නේ දෙමව්පියෝ ගොඩක්. එතකොට ඒකේ තියෙන අර වටිනාකම ගිලිහිලා යනවා. හරියට නිකන් රැකී රක්ෂාවකට මුදලකට කෙනෙක් වැඩ කරාට කවුරුත් ගණන් ගන්නෑ නේ. දන්නව හොඳටම මෙතන තමයි මුදලට වැඩ කරන්නේ. මුදලට වැඩ කරන්නේ. දැන් කාලේ හාමුදුරුවරු වුණත් අර මහත්තයෙක් ඇවිල්ලා කියනවා කෝට්ටේ පැත්තේ, මේ මහත්තයා කියනවා ස්වාමීන් වහන්සේ බණකට වැඩියොත් මෙච්චර ගාණක් ගෙවන්න ඕනේ. මෙච්චර ගාණක් ගෙවන්න ඕනේ කලින්ම කියලාම තමයි එන්නේ. පිරිතකට එහෙම වැඩියොත් මේ ගාණ ගෙවන්න ඕනේ. ඒ මදිවට පන්සලේ ලයිට් බිලත් අපි ගෙවන්න ඕනේ මාසේ අන්තිමට. කී කී මේ මනුස්සයා ඇවිල්ලා කියනවා මේ අමාරු ආර්ථික අපහසු කාලේ කොහොමද ස්වාමීන් වහන්සේ මේ වැඩ කටයුතු කරන්නේ? කොහොමද මේ ශාසනික වැඩ කටයුතු කරන්නේ? ඉතින් අර හාමුදුරුවෝ නිකන් කුලි කාර්යයක් බවට පත් වුණානේ. කුලි කාර්යයක් බවට පත් වුණා. මොකද හේතුව මේ බණක් කියනවනම් මෙච්චරක් ඕනේ. ඉතින් ලේ බඩ ගිහිල්ලා තමයි නතර වෙන්නේ. මොකද හේතුව මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මේ විදිහට මේ විකුණගෙන කනවා. විකුණගෙන කනවා. ඒක නෙමේ ක්‍රමවේදී. බණ කියන්න ඕනේ ආයේ කිසිම අපේක්ෂාවක් නැතුව. මේ වැඩේ කරන්න ඕනේ ඒ වැඩේ පිළිබඳ අදහසකින් දෝතින් අලලා. ලැබෙන එකාට ලැබෙයි අනිත් පැත්තට. ඒකේ අදාළ දෙයක් නැහැ. හැබැයි මේක කරලා මේක දීලා ලැබෙයි කියලා බලාපොරොත්තු වුණොත් ඒක එච්චර සාර්ථක නැහැ. ඒ වෙනුවට අන දෝතින් කරනවා. බොක්කෙම්ම කරනවා. අපේක්ෂාවක් නැතුව කරනවා. අන දානයක් දුන්නත් කරන්න තියෙන ඉහළම ක්‍රමවේදය තමයි ඔය. මේ දාණයෙන් මට දිව්‍ය ලෝකේ යන්න ලැබෙයි කියලානේ දැන් කට්ටිය බණ කියන්නේ. ඒ කිව්ව ගමන් මොකද වෙන්නේ? එතනම ඉවරයිනේ. දාණය තියෙන ආනිසංස එතනම බිඳෙනවා. එහෙම නෙවෙයි නිකන් අර නිකන් හොදාගත්ත අත් වලින් නිකන් අත් නිකන් අත් අත් පිසගෙන වගේ අත් සෝදාගෙන වගේ නිකන් දීලා දානවා. දීලා දානවා. අර විදිහට බලාපොරොත්තුවක් නැතුව දීලා දානවා. මේකෙන් මට ආව ප්‍රයෝජනයක් නොවේවා කියලා දීලා දානවා. ස්තුතියක්වත් නොලැබේවා කියලා දීලා දානවා. හරි? මේක මේ ණයක් විදිහට දෙන්නේ නැහැ. දීලා දානවා. දීලා දැම්මට පස්සේ අපි හිතමු අපිට යම්කිසි අවශ්‍යතාවයක් මතුණා කියලා. එතකොට නන්නාඳුනන මිනිස්සෙක් ඇවිල්ලා මෙන්න ස්වාමීන් වහන්සේ කියලා දීලා යයි. අර බලාපොරොත්තු වෙච්ච අර දාන්නාඳුනන කට්ටිය නොවෙන්න පුළුවන්. නමුත් කවුදෝ කොහෙදෝ යන කෙනෙක් ඇවිල්ලා ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙනවා. මොකද ඒ ක්‍රමයට තමයි දන් දීලා තියෙන්නේ. නැතුව මේ මෙයාට උදව් කරනවා මං මෙයාමට උදව් කරන්න ඕනි කිව්වනේ. එතනින්ම ඉවරයි. හරි ලාමක ගති ඕවා. ඒවා නිසා බලන්න අපි කොච්චර මේ ලැබිච්ච ඉඩකඩ අවුර ගන්නවද කියලා. මේ දානේ ආනිසංස කොච්චර බිඳ ගන්නවද කියලා. හරිම ලාමක අදහස්. අර නිකන් මේක දුන්නනේ මම මෙයාට. එයා මට මෙහෙම එකක් කරන්න ඕනේ. මොනවා හරි එකක් අරගෙන ඇවිල්ලා වැඳලා පූජා කළා වැඩක් කියනවා. යකෝ ඔය පිරිකරේ අරන් එන්න ඕනිද ඕකට? නිකන් ඇවිල්ලා වැඩේ කියපන්කෝ. වැඩේ කියපන්කෝ ඉවරයිනේ. එහෙම එහෙම නෑ. අර මොකද්දෝ එකක් අරන් ඇවිල්ලා වැඳලා පූජා කළ කියන ස්වාමීන් වහන්සේ මට පොඩි අවශ්‍යතාවයක් තියෙනවා කියලා කියනවා. ඉතින් අර කියන ගොඩම වැඩේ අවුල්. වැඩේ අවුල් මොකද එහෙම ගනුදෙනු විදියට වැඩ කරන ක්‍රමවේදයක් මේකේ නෑ. මේ ගෙවල් වල මේ පුරුද්ද තියෙන්න පුළුවන්. මන් දන්නේ මගේ නම් ගෙදර තියුනේ නෑ එහෙම පුරුද්ද. නිකන් නිකන් අර මේක දෙන්නම් අරක දෙන්න ඕනි කියනව නේද? එතකොටම මට නිකන් කද්දෝ නිකන් අමුතු නිකන් අපුලක් එනවා. ගෙදර දොරේ පව මං කියන්නේ එහෙම ඕනි නෑ. එහෙම ඕනි නෑ වෙනුවට අවශ්‍යතාවයක් තියෙනවනේ. ආ කළ දෙන්න. කළ දෙන්න මොකද්ද ඕනි වෙන්න ඕනි මොකද්ද? ආ ඒක කළා. එච්චරයි. ඕකේ ණය ගෙවන්න එන්න එපා. තමුන්ගේ අවශ්‍යතාවය කරගත්තනේ. ආ ඉතින් යන්න ඵලයන් යන්න මෙතන ඉන්න නැතුව. ආ ගිහිල්ලා තමුන්ගේ වැඩක් බලාගනි. අන්න එහෙම ඉන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රමවේදේ. ඒක තමයි ක්‍රමවේදේ. ඒ විදියට වැඩ කටයුතු කරගන්න පුළුවන් නම් එහෙනම් මේ ශාසනය එච්චර අමාරු නෑ. නැත්තම් අපි මේකත් ගනුදෙනුවත් කරගන්නවා. මේකත් බඩ වඩා ගන්න ක්‍රමවේදයක් බවට පත් කරගන්නවා. ඉතින් ලේ බඩ ගිහිල්ලා තමයි මැරෙන්නේ. ලේ බඩ ගිහිල්ලා තමයි මැරෙන්නේ. බණක් කියනවා නම් 5000ක් ඕනේ. 5000ට බණ කියන්නත් බෑ අප්පා මේ 2024 නම් මං කියන්නේ. ඈ ඒ ගාන ඕනේ කියලා කියනවා. පිරිතක් එහෙම කියනවා නම් මෙච්චරක් ඕනේ කියලා කියනවා. මේ කෑම ටික ලෑසි කරලා තියන්න ඕනේ කියලා කියනවා. දැන් පහුගිය දවසක අපි ගියා නිකන් කතෝලික පාසලක් වගේ එකකුත් ඒක නිකන් මිශ්‍ර පාසලක් කතෝලික පිරිසකුත් ඉන්නවා. එතකොට දානේ ලෑසි කරන්නේ කතෝලික නෝනකෙනි. එතකොට ඒ නෝනා අහනවා ස්වාමීන් වහන්සේලාට මොනවද දන්නේ ඕනේ නේද? කැමති දෙයක් කියන්න දෙන්නම් කියලා. මේ දැන් ඕන අහනවා අහනවා අහනවා. ඉතින් ඒ අතරමැදියට මං කිව්වා එයා මනාප දෙයක් හදලා දෙන්න කියන්නේ. එතකොට හරි කියලා. ඒගොල්ලෝ කන බොන දෙයක් හදලා දෙන්න කියන්නේ. එතකොට හරි කියලා. වැඩේ කියන්නේ එහෙම දෙන්නේ නැහැ හිතෙන්නේ නැහැ නේ මිනිස්සුන්ට. එහෙම දෙන්නේ හිතෙන්නේ නැහැ අයියෝ. එතකොට මදි වගේ එහෙම හරි නැහැ වගේ මේ හාමුදුරුවරු මේව කන්නේ නැති වෙයි වගේ කියලා මොන මොනවදෝ ටිකක් හිතා ගන්නවා. නමුත් අර කියන්නේ මොකද? මනාපදායි ලබතේ මනාපං. මම මනාප දෙයක්. මම මේකට මනාපයි. මම මේකට ප්‍රියයි. මම ගත්තනම් ගන්න මේ විදිහ ආහාරයක් තමයි. ආ ඒ වගේ එකක් පූජා කරනවා. කෙලින්ම භාග්‍යතුන් වහන්සේට ඇවිල්ලා කියන්නේ. භාග්‍යතුන් වහන්ස මම මෙන්න මේ විදිහ ආහාරයකට මනාපයි. මොකද්ද මනාප ආහාරය? මොකද්දෝ මොන හාලේ බද්ද එක්ක ඌරු මස් එක්ක මෙන්න මෙහෙම එකක් මම මනාප ආහාරයක්. මම ආලා තිනවා මනාපදායි ලබතේ මනාපං. මනාප දෙයක් දීලා මනාප දෙයක් ලබයි. කියන එක අහලා තිනේ ඒකින්ද භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පාවෙන් මෙන්න මේ මම පූජා කරන ආහාරය පිළිගන්න සේක්වා. භාග්‍යතුන් වහන්සේ පිළිගන්නවා. හරි ගෘහපති හරි ඔබ කිව්ව දේ හරි කියලා පිළිගන්නවා. ඉතින් ඒක තමයි වැඩේ. තමුන් යම් කිසි විදියක ලබනවද ලැබෙනවද තමුන්ට මනාප විදියක් තියෙනවද එහෙම කරාම ප්‍රමාණවත්. එහෙම කරාම ප්‍රමාණවත් ඒ විදියට නිකන් මම ගත්තනම් මට මේක දුන්නනම් මම කොහොමද ප්‍රියයි කියන්නේ. අන්න ඒ විදියට පොඩ්ඩක් හිතලා බලන්න. මේ බාර ගන්න එක්කෙනා වෙනුවට මම ඉඳියානම් කියන අදහසින් දාලා බලන්න. එතකොට ওই ගොඩාක් පැටලවිලි ලෙහෙනවා. ලෙහෙනවා. මොකද හේතුව ආන්න මේ තමුන් ගැන කල්පනාවෙන් වටපිටාව දිහා බැලුවා. ඒකනි කියන්නේ අර නිකන් මේ කෙනෙක්ට වචන කතා කරනකොට මට මේක මෙහෙම කෙනෙක් කිව්වනම් මොකක් හිතෙයිද? මට මේ විදියට කටයුතු කරා නම් මොකක් හිතෙයිද කියලා හිතන්න කියලා කියන්නේ. එයාගේ දැනට මාව ආදේශ කරලා බලනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට එච්චරම අමාරු නෑ මේ පැටලෙවිල්ල ලෙහන්න. හැබැයි ලෙහන්න උනන්දුවක් තියෙන්න ඕනේ. ලෙහන්න මනාපයක් තියෙන්න ඕනේ. එහෙම මනාපයක් නැත්තම් තව තව පැටලෙනවා. තව තව අවුලට වියවුලට පත් වෙනවා. ඒක බොහොම ස්වභාවිකයිනේ. ඒක ඇයි අහන දෙයක් නෑ. ඒක නිසා නැවත නැවත මේ විදියට භාවනාවක් කරන කෙනෙක් තමුන් පිළිබඳවම යම්කිසි විද්‍යක ප්‍රත්‍යවේක්ෂාවක් වගේ එකක් කිරීම වටිනවා. මේ විදිහේ ප්‍රතිපදාවක් පුහුණුවක් කරගෙන කරගෙන යනකොට මට මොකද වෙලා තියෙන්නේ? මම වැඩි වැඩියෙන් ග්‍රවුන්ඩඩ්ද? මම වැඩි වැඩියෙන් බූගත වෙනවද? සරල වෙනවද? අහිංසක වෙනවද? එහෙම නැත්නම් මම අර පරණ පුරුදු මෝඩකමින් නැවත නැවත කල් ගෙවනවද කියලා විමසලා බලන්න වෙනවා. ඒක වටපිටාවේ කෙනෙක්ට අමාරුයි. භාග්‍යතුන් වහන්සේ උනත් මේ චන්නෑමතියගේ කේස් එකේදී එච්චර අත ගහලා නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ ගෝවාම හොඳට ඔලු පාත් කරගෙන අහගෙන ඉන්නවා. එළියට බහිනවනේ. ආවව පරණ පුරුදු විදියම තමයි. අන්තිමට සංඝයාට බලය දෙනවා මේක මෙයාට මෙහෙම කරන්න මෙහෙම දඬුවමක් දෙන්න කියලා. ඉතින් එන්නේ විදියට තම තමන් ගැන පොඩ්ඩක් අවධානිකින් කල් ගෙවන්න. අවධානිකින් කල් ගෙවන්න. අර පරණ පුරුදු අර විකෘති ගති අර පරණ පුරුදු කෙලෙස් ස්වභාව වලටද මම මෙයා වඩන්නේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මේ අහිංසක වීමකටද සරල වීමකටද කියලා විමසලා බලන්න. දැන් ඔය පැවිද්දෙට උනත් වෙන දේ තමයි අර මුල් කාලේ නම් එන්නේ පුදුම සද්ධාවකින්. පුදුම සද්ධාවකින් එන්නේ. සමහර වෙලාවට දැක්ක දැක්ක තැන වඳිනවා. දැක්ක දැක්ක තැන වඳිනවා. ඒ වගේ වඳින කට්ටියම අපිට නිකන් බයත් හිතෙනවා. මොකද දැන් ටික දවසකින් මේක මේ වැඳිල්ල නතරලා ගියපු දවසට මුත් එක ඉන්න හම්බ වෙන්නේ නැහැ. මට වඳින්න නැති එක ගණන් ගන්න නැති එක එච්චර උගේ අවුලක් නැහැ. ඒ මනුස්සයාගේ ඒ සාමාන්‍ය ස්වභාවයනේ. එහෙම නෙමෙයි අර අමාරුවෙන් නිකන් වඳිනවා නේද? දැක්ක දැක්ක තැන නිකන් අත් එකතු කරනවා නිකන් මොකද්දෝ කරනවා. ඒ තියෙන්නේ නිකන් අර අර අමූලික ශ්‍රද්ධාවක් තියෙන අන්ධ භක්තියක් තියෙන. ඔය අන්ධ භක්තිය වැඩිකල් තියෙන්නේ නැහැ. අවුරුද්දක් දෙකක් තුනක් යනකොට ඕක නැති වෙලා යනවා. ඊට පස්සේ අර සපාරණ පුරුදු යකාමාක් එක තමයි එන්නේ. ඒක ආවමයි දරන්න අමාරුයි, රඳන්න අමාරුයි. ඒ වෙනුවට අර අර සාමාන්‍ය නිකන් ගානක් නැතුව ඉන්න මනුස්සයා කොච්චර කල් ගියත් ඉතින් ඒ මනුස්සයාගේ ස්වභාවයනේ තියෙන්නේ. ඒ මනුස්සයාගේ ස්වභාවයේ තියෙන්නේ. එතකොට නිකන් අර අර මුලදී ආපු අන්ධ භක්තිය අවුරුද්දක් දෙකක් තුනක් යනකොට නැති වෙලා යනවා. එතකොට සද්ධාව ප්‍රඥාවකින් ප්‍රතිස්ථාපණය වුණේ නැත්නම් ඉවරයි. සද්ධාව ක්‍රමානුකූලව ගිලිහෙනකොට ඒක ප්‍රඥාවකින් ප්‍රතිස්ථාපනය වෙන්න ඕනේ. එහෙම නැත්තුනොත් අන්න මොකද වෙන්නේ? විපතක් තමයි ඉතුරු වෙන්නේ. අර මෝඩකමත් එහෙමමයි. ඊට පස්සේ අර මෝඩකම වහගත්ත යන්තම් සද්ධාවත් තුනද ඒකත් නැතුව ගියා. ඉතින් වැඩේ අවුල් යනවා. ගොඩ දෙනෙට වෙන එක තමයි අවුරුද්දක් දෙකක් තුනක් හතරක් යනකොට අන්න පරණ පුරුදු ගොංකම ඒ විදිහටම මතුවෙලා එනවා. ඒ විදිහටම මතුවෙලා එනවා. එතකොට මොකද වෙන්නේ? අර වටපිටාවටත් වෙහෙසයි. තමනුත් මේ ප්‍රතිපදාවක් වඩනවා කියලා මොකද්දෝ වෙනම දෙයක් තමයි ලංකරගෙන වඩාගෙන තියෙන්නේ. දැන් එහෙම දෙයක් තියෙන එහෙම පරීක්ෂාවකින් අපි ගැන කල් ගෙවීම වටිනවා. දැන් මම වුණත් නිතර නිතර කල්පනා කරනවා නිකන් මේ නිකන් මට නිකන් මොකද්ද වෙන්නේ මේ? මොන දිහාවටද යන්නේ මේ? මොකද්ද මේ හැදීගෙන එන පිස්සුව? අර පරණ සැහැල්ලු විවේකය සරලත්වය වැඩි වැඩියෙන් වර්ධනය වෙනවද? එහෙම නැත්නම් ඒ වෙනුවට මොකක් හරි විකෘතියක් හදා ගන්නවද? ඒක නැවත නැවත පරීක්ෂා කිරීම වැදගත්. මම කියන්නේ අර ගිහි ගති, අර පරණ පුරුදු ගති ඒවා නැති වෙලා යයි, ඒවා අතුරුදන් වෙයි කියලා. නෑ අඩුම ගානේ ඒ ස්වභාවයේ විදියට දැනගැනීමක් මගේ ළඟ මේ විදිහේ දේවල් නැවත නැවත මතුවෙලා එනවා කියන අවදි භාවය ඒක වැදගත්. ඒක නැත්තම් අපි ඔහේ නිකන් අර ගැහුවේ මොකද වැටුනේ කොහොමද කියලාවත් දන්නේ නැති විදියට තමයි ගුටි කන්නේ වැටෙන්නේ. ඒක නිසා පොඩි පොඩි අවධානයකින් ඉන්නවා මේ විදිහේ දේවල් මාතුල නැවත ඉස්මතු වෙලා එනවාද. මිනිස්සු වෙනස් වෙනවාට වැඩිය වෙන්නේ නිකන් යම්කිසි විදියක අන්න අර මෝඩකම විදියට බාර ගැනීමක්. එන්නේ මෝඩකම විදියට බාර ගැනීම ලේසි නෑ. මොකද ගොඩ දෙනෙට වෙන අවුල තමයි මෝඩකමක් විදියට දකින්නේ නෑනේ. ඉතින් එතනින්ම ඉවරයිනේ වැඩේ. මෝඩකම අගය කළ යුත්තක්, මෝඩකම පෝෂණය කළ යුත්තක් කියන විදියට බෑල්මක් තමයි මේතන ඇත්ත තුළ දියුණු වෙන්නේ. ඉතින් අර සාසනික වැඩ කටයුතු කරන්න යනවා, අරක කරන්න යනවා, මේක කරන්න යනවා, අන්තිමට වඩා ගන්න හදලා තියෙන්නේ වෙන මොකද්දෝ එකක්. වඩා ගන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් බොහෝ විට ප්‍රතිලාභයකට වැඩිය අනතුරක් තමයි සිද්ධ කරගන්නේ. එන මේ ස්වභාවය නිසා. නමුත් අපිට පුළුවන් නම් මාතුල මේ විදිහේ මෝඩකමක්, මේ විදිහේ ස්වභාවයක් තියෙනවා කියන දැනුවත් වීම. ඒ දැනුවත් වීම මේ විදිහේ ගති නැවත නැවත මතුවලා එනවා කියන දැනුවත් වීම අපිව ඒකෙන් ආරක්ෂා කරන සුළුයි. එහෙම දන්නේ නැත්නම් අන්න බේත් නැහැ, බේත් අහන්නේ නැහැ. ඒ කියන්නේ ඔය විදිහේ දෙයක් තියෙනවා මේ ගොඩක් වෙලාවට අපි වෙනස් වෙනවාට වැඩිය වෙන්නේ මේ ප්‍රතිපදාවක් තුළින් මගේ මෝඩකම විදියට දැනගන්නවා. ඒ දැනගැනීම ප්‍රමාණවත්. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා, මම කාලයක් තිස්සේ මේ ජීවිතේ හොඳ නළු නිළියෙක් වගේ රංගනයක් ඉදිරිපත් කරා. රැඟුවා. රැඟුවා මම රඟන බව දැනන් ඉඳියෙත් නැහැ. නමුත් දැන් මට තේරෙනවා හාමුදුරනේ, මම මේ බොහොම තාත්විකව මේ විදියට රඟපාලා තමයි තියෙන්නේ. තාමත් රඟපානවා. හැබැයි මම දැන් දන්නවා මම මේ රඟපෑමක් කරන්න කියලා. අන්න ඒක ගොඩක් වැදගත්. දැන් ඒ දවස්වල ඔය රඟපානකොට වටපිටාවේ කට්ටියට නොතේරුණාද මේ රඟපානවා කියලා? ඒක හොඳට තේරෙනවා, වටපිටාවේ කට්ටියට තේරෙනවා මේ රැඟුමක් තමයි ඉදිරිපත් කරන්න කියලා. නමුත් අන්න දැන් මේ තැනැත්තාම කියනවා, මම දන්නවා දැන් මං ඒ දවස්වල රඟපාපු බව දන්නවා. මම මේ ජීවිතේ බොහොම තාත්වික රංගනයක් ඉදිරිපත් කරා, බොහොම දක්ෂව ඉදිරිපත් කරන්න උත්සාහ ගත්තා. දැන් මම ඒක දන්නවා කියලා මේ තැනැත්තා ප්‍රකාශ කරනවා. අන්න ඒ දැනගැනීමම ආරක්ෂාවක්, දැනගැනීමම යහපතක්. මේ විදිහේ රංගනයක මම නිරත වෙලා ඉන්දියා කියන එක ඒ තැනැත්තා හඳුන ගන්නවා. මොකද වැඩේ ඔය වගේ රංගනවලට ගොඩ දෙනෙක් අහුවෙන්න පුළුවන්. හැබැයි කීප දෙනෙක් ඉන්න ඇස් තියෙන. ඒගොල්ලන්ට තේරෙනවා මේ රංගන රැඟුම අමුතු රැඟුමක් රඟනවා කියන එක තේරෙනවා. ඉතින් එන්නේ තේරෙනකොට අන්න අපේ සලුපිලි ගැලවිලා බිමට වැටෙනවා. ඔය හැමෝම අන්දවන්න බෑ. ඔය අන්දවන පිරිස අතරේ කෙට්ට දෙන්නට වැඩේ තේරෙනවා. ඉතින් අර තැනැත්තා එයා ගැනම කියනවා, මම මේ විදිහේ බොහොම තාත්වික රංගනයක් ඉදිරිපත් කරමින් ඉන්දියා. නමුත් මම දැන් දන්නවා මම මේ විදිහේ රංගනයක් ඉදිරිපත් කරපු බව. ඒක ලොකු ජයග්‍රහණයක්, මහා ජීවිත පරිවර්තනයක්. තාමත් රඟනවා. හැබැයි මම දන්නවා රඟන බව. ඒක ලොකු දෙයක්නේ. ඒක ලොකු දෙයක්නේ. එකපාරට රඟන එක නවත්තන්නත් බෑනේ. මොකද දැන් ජීවිත කාලයක් පුරාවට බොහොම තාත්විකව රඟපාපු චරිත තමයි ඔවා. එහෙම බොහොම තාත්විකව රඟපාලා තියෙනවා. එතකොට ඒ විදිහට ඒ චරිතෙන් එකපාරට ඉල්ල අස් වෙන්න බෑ. දාලා යන්න බෑ. දැන් ඔය ටීවී ෂෝ වල කට්ටියත් ඉන්නේ නිකන් පොඩි කාලේ තමයි එකතු වෙන්නේ ටීවී ෂෝ එකට. ඔන්න ඒ මනුස්සයත් ලොකු වෙනවා සීසන් එකෙන් සීසන් එකට. දැන් හැරි පොටර් එකේ එහෙම බලන්න පුළුවන්. අර පොඩි බබාලානේ එකතු වෙන්නේ ඒ මුලින්. ඊට ගිහිල්ලා දරදකාර උස් මහත් වෙලා අර තරුණ වයසට එනකම්ම ඒ එකම ටීවී ෂෝ එකේ යන්න ඕනේ. ඒ අයින් වෙන්න එහෙම බෑ. මොනවද ඔය ඇග්‍රීමන්ට් එහෙම ගහලා ඇති. මොකද එකෙක් අයින් වෙලා ගියොත් ෂෝ එකම ඉවරයිනේ. ෂෝ එකම ඉවරයි. ඒ ඌ මලා කියලා තමයි ඊට පස්සේ ඉතුරු ටික කරන්න වෙන්නේ එහෙමනම්. එහෙම මොන මොනවදෝ තියනවා. ඉතින් එකපාරට ඔය රංගනෙන් අයින් වෙන්න බැරි වෙයි. කමක් නෑ. රංගනේ ඉදිරිපත් කරගෙන යන්න. අඩුම ගානේ මම මේ රංගන බව දැනගන්න. මම මේ විදිහේ දෙයක් තමයි මේ කරන්නේ කියලා දැනගන්න. මම මේ බොහොම තාත්විකව කලින් රඟපෑවා. හැබැයි කලින් දැනගෙන ඉඳියේ නෑ. දැන් දන්නවා. ඔන්න ඔය වෙනස තියෙනවා නම් ඕකම ඇති. මේ චන්නඇමැදියාට උනේ මොකද්ද? කලින් උත්රංගනේ පසුවත් රංගනේ මේ රංගන බව දැනගෙන ඉන්නේ නැහැ. හැබැයි යම් කිසි වෙලාවක අන්න අර විදිහේ දඬුවමක් ප්‍රතික්ෂේප වීමක් ලැබුණාද, ඒ වෙලාවේ පොඩ්ඩක් මේ තැනැත්තා බුහුගත වුණා. එහෙම නැත්නම් අපි කියන්නේ grounded. ඒ වෙලාවේ පොඩ්ඩක් අන්න sensors වැඩ කරන්න පටන් ගත්තා. මේ විදිහේ සීකල්පනාවක් පිහිට වුණා. ඉතින් මේ විදිහේ දෙයක් අපේ ජීවිතවලටත් අදාළයි, බොහෝ අදාළයි. විශේෂයෙන් මේ විදිහට කාලයක් තිස්සේ දැන් මේ අලුත් අවුරුද්දක් පටන් ගන්න අවධියක අපි 2023 පුරාවටත් මේ වැඩසටහන කරානි, 22 පුරාවටත් මේ වැඩසටහන කරානි. එහෙම කාලයක් තිස්සේ කරගෙන යනකොට නැවත නැවත සම්බන්ධ වෙන පිරිසකට විශේෂයෙන් අදාළයි අද කීමේ දේ. අන්න මම මේ චන්නඇමතියා වගේ ස්වභාවයක්ද මගේ ළඟ තියෙන්නේ. ඒ විදිහේ මෝඩකමකට ආවැඩීමක්ද මගේ ළඟ තියෙන්නේ. එහෙම නැත්තම් මේ මෝඩකම විදිහට දැනගත්තොත් අන්න ඒක ලොකු ජයග්‍රහණයක්. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒතකොට බේත් අහනවා. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක් සඳහා තම තමුන්ට අද මේ දවසේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. බොහොම පින් ඔබ වහන්සේට අපිට ඉතා වටිනා ධර්ම දේශනාවක් අහන්න ලැබුණා. මේ චන්ද ඇමතියාට එහෙම නැත්නම් ස්වාමින් වහන්සේට නියම කළ බ්‍රහ්ම දණ්ඩනය ගැන, මේ බ්‍රහ්ම දණ්ඩනය නිසා උන්වහන්සේගේ චර්යාව වෙනස් වුණ ආකාරයත් ඔබ වහන්සේ දේශනා කළා. ඒ වගේම අපිටත් ඒ ආදර්ශයට අරගෙන අපේ යම් කිසි හැසිරීම් රටාවක් තියෙනවා නම් මේ අනවශ්‍ය එය අප විසින් නැති කරගත යුතු බවත් ඔබ වහන්සේ පැවසුවා. දැන් මම අපට අප විසි ස්වාමින් වහන්සේගේ උපදෙස් ඇතුව සකස් කරන ලද උපදෙස් පත්‍රිකාවක් තියෙනවා. එය මම මේ ෂෙයා කරන්නම් ස්ක්‍රීන් එකේ. මේ උපදෙස් පත්‍රිකාවට අනුව පළවෙනි අංකයේ තියෙන වීඩියෝ ලින්ක්ස් දෙකක් අපිට දීලා තියෙනවා. අප විටින් මේ සතිමත් ඇවිදීම, සතිමත් හිඳ ගැනීම කොහොමද කරන්න ඕන කියලා සරලව මේ දෙකින් පෙන්නලා තියෙනවා. මේ ප්‍රයෝජනවත් ඇත්තටම ආධුනිකයන් සඳහා මේ ළඟදී සතිමත් වීම පුරුදු කරන අයට මේ ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා එය නරඹන්න කියලා මම ඉල්ලලා සිටිනවා. දෙවනුව ඔබ විසින් ඒ සතිමත් වීම කෙසේද කළ යුත්තේ කියන එක උපදෙස් දෙනවා. ඒ සුළු වේලාවකින් පටන් ගන්නල ගොඩක් එක දිගට වාඩි මේ ඉඳ ගන්න අමාරු නම් ඔබ විසින් ඒ සතිමත් ඇවිදීම අඩු ගානේ පැය භාගයකට වගේ සීමා කරගෙන, ඒ වගේම හිඳ ගැනීමත් පැය භාගයකට වගේ සීමා කරගෙන එය ක්‍රමයෙන් දියුණු කරගන්න, පැය දෙකක් පමණ වෙනතුරු දියුණු කරගන්න. එසේ දියුණු වෙනකම් ඉන්න අවශ්‍ය නැහැ. ඔබගේ වார்த்தාව අපට ලියලා එවන්න පුළුවන්. ඒ සතිමත් අත්දැකීම ලියන ආකාරය පිළිබඳවත් මේ උපදෙස් පත්‍රිකාවක් මම chat section එකට දැම්මා. ඒක download කරගන්න. ඒකෙ පෙන්නනවා කොහොමද අපි සතිමත් ඇවිදීම සම්බන්ධව ලියන්නේ. ඒක ඇවිදීම පටන් ගැනීමට පෙර ඉන්න ඉරියව්වට අවධානය යොමු කරලා එහා මෙහා ඇවිදින්න. ඉන්පසු ඒ යටිපතුලට යම්කිසි දැනීමක් දැනෙනවාද කියලා ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. ඒ රළු බව, උණුසුම් බව, ඒවා වෙනස් වෙන ආකාරය, වම් කකුල, දකුණු කකුල ආදී හිත දැනෙන වෙනස්කම් ආදී පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න. ඒ වගේම ඒ යටිපතුලෙන් හිත පිටතට ගියොත් කුමන දෙයකට හිත ගියාද නැවත ආපසු ඔබට මේ ඇවිදීමට හිත ගන්න පුළුවන් වුණාද ආදී විස්තර කරන්න. මෙහෙම පියවර කීපයක් නොකඩවා යටිපතුලේ සත්‍ය පවත්වා ගත හැකි වුණාද කියලා ඒ ලිපියේ සඳහන් කරන්න. පියවර 10ක් 20ක් ඔබට ඒ එක දිගට අවධානය යොමු කරගෙන යන්න පුළුවන් නම් ඔබේ වார்த்தාව ඒ සඳහන් කරන්න. මේට අමතරව යම් කිසි කරුණක් දැනුණාද ඒවත් ඔබගේ වார்த்தාවේ සඳහන් කරන්න. කොපමණ කාලයක් ඔබ මේ සතිමත් ඇවිදීමේ යෙදුණාද කියලා පැහැදිලිව සඳහන් කරන්න. ඉන්පසු සතිමත් හිඳ ගැනීම වාර්තා කරන්න. සමබරව ඉඳගෙන ඇස් වසාගෙන තමන් ඉන්න ඉරියව්ව පිළිබඳව පළමුවෙන් අවධානය යොමු කරන්න. එහෙම එසේ ඉන්න විට ඔබට නොදැනුවත්වම ඔබගේ හුස්ම ගන්න ආකාරය දැනෙන්න පුළුවන්. හුස්ම ඇතුල් වීම පිටවීම දැනෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් උදරයේ පිම්බීම හැකිලීම දැනෙන්න පුළුවන්. ඒ පිළිබඳ දිගටම අවධානය යොමු කරගෙන ඉන්න උත්සාහ කරන්න. එසේ ඉන්න විට හිත පිටතට ගියා නම් ඒ සම්බන්ධව ඔබ වார்த்தාවේ සඳහන් කරන්න. නැවත ඒ අරමුණට ඔබ හිත ගත්තේ කොහොමද, එහෙම නැත්නම් ඉබේම ඔබගේ හිතේට පැමිණුණාද ආදී විස්තර සඳහන් කරන්න. එහෙම මුළු කාලයේ මුළුල්ලේම ඔබ නොකඩවා සතිය පවත්වා ගන්න උත්සාහ කරන්න. ඒ වார்த்தාවේ කාලය සඳහන් කරන්න, සතිමත් හිඳ ගැනීමට ඔබ ගත කළ කාලය. මේ අයුරින් එසේම ඔබට පුළුවන් එදිනෙදා වැඩ කටයුතු කිරීමේදීත් ඔබගේ සතිය ඒ කටයුතු සඳහා වැඩ කටයුතු සඳහා යොමු කරගන්න පුළුවන්. එම ඒස් පිළිබඳවත් ඔබ වාර්තාවේ සඳහන් කරන්න. මේ අත්දැකීම ලියලා වරද්දන්න නැතුව එහෙම ලියන්නේ ඒක ඒ ඔබට ඔබගේ සතිමත් වීම දියුණු කර ගැනීමට ඉතා ප්‍රයෝජනවත් වෙනවා. මේ ස්වාමින් වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීම. ඒ නිසා ඒ වාර්තාව මේ තියෙන Google Form එකක් තියෙනවා. ඒ පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඊමේල් ලිපිනේ තියෙනවා. ඒ දෙක ඒ දෙකෙන් යම් කිසියක් පාවිච්චි කරලා ඔබගේ වාර්තාව අපට එවන්න. අප ඒ ස්වාමින් වහන්සේ වෙත ඉදිරිපත් කරලා අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම මේ සැම ඉරිදාවකම ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පෙරවරු 7ටත් මෙල්බන් වෙලාවෙන් නම් පෙරවරු 12:00ට මේ දිනවල නිව්සීලන්ත වෙලාවෙන් පස්වරු 2:30ටත් අප හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා Zoom link එක තියෙනවා. රැස්වීම අංකයේ මූලපදයක් මෙහි සඳහන් වෙලා තියෙනවා. මම මේ ලිපිය chat section එකට අමුණලා තියෙනවා. එයින් ලබා ගන්න. අපේ මේ උපදෙස් පත්‍රිකාව ගැන එපමණයි අපිට කියන්න තියෙන්නේ. දැන් බන්දුල සොයිසා මහතා විසින් ඔබ මේ අප වෙත ලැබී ඇති වාර්තා ස්වාමින් වහන්සේට ඉදිරිපත් කර ඇති කරනවා. අවසරයි අප හා සමග සම්බන්ධ වෙන ගාල්ලේ ධම්මසරණ ස්වාමින් වහන්සේ මේ සභාවට ඉතා ගෞරවයෙන් දෙපා නැමද පිළිගන්නවා. බන්දුල ස්වාමින් වහන්සේ වෙත ඒ වාර්තා ඉදිරිපත් කරන්න.
පද්මා, මේ මාව ඇහෙනවද?
ඇහෙනවා බන්දුල.
ප්‍රථමයෙන්ම අද ප්‍රශ්න සාකච්ඡා වාරයට කමඨාන් සාකච්ඡා වාරයට සම්බන්ධ වන ගෞරවනීය නමකීමට අවසරයි. ගෞරවනීය ධම්මසරණ ස්වාමින් වහන්සේව ඉතාම ගෞරවපූර්වකව පාද නමස්කාරයෙන් පිළිගන්නවා. ස්වාමින් වහන්සේ අද දින එක වார்த்தාවක් ලැබී තිබෙනවා. වார்த்தාව ඉදිරිපත් කිරීමට අවසර.
අන්දුල මට ස්වාමින් වහන්සේ හරි.
උන්වහන්සේ මියුට් වෙලා නේද? මේ පොඩ හොස් කරන්න වෙයි. කෝ හොස් කරන්න වෙයි නේද? පද්ම.
සර්වසත්නායි අපි වැහෙනවද දැන්?
එහෙනම් ස්වාමින් වහන්සේ.
මේ පැහැදිලිද සද්දේ?
සද්දේ මගේ අලුත් හෙඩ්ෆෝන් එකක් තියෙනවා ස්වාමීන් වහන්ස.
අපනන්දා මං ඇහෙනවා හොඳයිද?
ඇහෙනවා ස්වාමීන් වහන්ස.
පැහැදිලිනේ?
පැහැදිලි ස්වාමීන් වහන්ස.
මම හිතන්නේ පැහැදිලි. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ ඉදපත් කිරීමට අවසර.
හොඳයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද දින උදේ 5:15 6:30 පරයන්ක භාවනාවේ අත්දැකීම පහත දැක්වේ. භාවනාව පටන්ගත් විට කකුල්වල තර්මක වේදනාවක් තිබුණා. පසුගිය දින කීපෙහිදී ඉඳගෙන සිටීම නිසා විය හැකි. මුල් විනාඩි 10 පමණ කාලයේදී වෙනත් අරමුණු within වරහණක් ඇතුලේ thoughts සිතට ආවා. ආස්වාස ප්‍රාස්වාසයක හිත යොමු කළා. ඉන්පසුව හිත සංසුම් වන්නට පටන් ගත්තා. ආස්වාස ප්‍රාස්වාස සියුම් වූ අතර මුළු කය පුරා විහිදුණු සුවයක් දැනුණා. කකුල්වල වේදනාව දැනුනේ නැහැ. කීප විටක් ආස්වාස ප්‍රාස්වාසයේ සියුම් බව නැති වුණා. එවිට කය පුරා විහිදුණු සුවය අඩු වුණා. ආස්වාස ප්‍රාස්වාස සියුම් වන විට කය පුරා විහිදුණු සුවය වැඩි වෙනවා. ආස්වාස ප්‍රාස්වාස සියුම් වූ නමුත් නොපෙනී ගියේ නැහැ. භාවනාව නිම කළ පසු සිත සහ කයේ සුවය දිගටම පැවතුණා. මෙය ලියන වේලාවන 7:30 දක්වා. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
ඔව්, ඒක මේ වාර්තා ගත කරද්දී අපි උත්සාහ කළා තියෙනවා මේ දැනෙන දේ එකතු කරගන්න. ඉතින් ඒකෙදී අපි මේක මේ කියවන අයට එහෙම නැත්නම් අහන අයට සමන්ටත් පැහැදිලි වෙනවා. අපි කතා කරන්නේ මේ දැන් ඔය ආශ්වාස ප්‍රශ්වාසයේ සම්බන්ධ සියුම් වීම සහ සුවය සහ නොදැනී ගියේ නැති බව මොනවායි වගේ ප්‍රධාන කාරණා ටිකක් තමයි ඒකට අනට එන්නේ නැහෙන්නේ මතුවෙන්නේ. එතකොට තමන්ට හිතා ගන්න පුළුවන් අපි සිහිය මෙහි සතිපත් මේ පරියන්කේ තුල සිහිය වඩලා මෙතන ආශ්වාස ප්‍රශ්වාසත් එක්ක ගිහිල්ලා ඒකේ අර තියෙන සියුම් ගතිය සහ ඒකේ තියෙන සැපය සුවය තමයි එකක් එකට ඇදිලා ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් ආශ්වාස ප්‍රශ්වාසත් එක්ක ගත කිරීම කියන්නේ මහ සුවයක් තමයි. කාම ලෝකෙන් අයින් වෙලා සම්පන්නම් ප්‍රේම රූපයක ආවම ලොකු සුවයක් තියෙනවා. ඒ සුවය තුල ගත කරනකොට ආශ්වාස ප්‍රශ්වාස රළු වෙලා සියුම් වෙද්දී රළු වෙලා ඉඳලා සියුම් වෙනකොට සැපයකුත් තියෙනවා. ඉතින් ඒ සැපය පිළිබඳව අපි එළවන්නේ යෑම නෙවෙයි සිහිය කියලා කියන්නේ. දැන් තියෙන සැපය දැන් සැප නෑ. දැන් රළුයි දැන් සියුම්. එපමණයි අපිට දැනගන්න තියෙන්නේ. ඉතින් මේකේ අර සියුම් මොනාට නැත්තර නැතුණේ නෑ කියනවා. අපි නැති වෙච්ච දෙයක් වෙච්ච නැති දෙයක් එහෙම ලියන්න යෑම තුල ඔන්න Tamanට පේනවා මේක තුල යම් බලාපොරොත්තු ප්‍රණීතියක් තිබුණ බව. එතකොට අර අපි මේ වගේ නිමිති ගන්නවා ආශ්වාස ප්‍රශ්වාසය දැන් සියුම් ඒක නිමිත්ත වශයෙන් අල්ල ගන්න. දැන් රළුයි දැන් සැප ආදි වශයෙන් මේවා නිමිති කරනවා ආශ්වාස ප්‍රශ්වාස සම්බන්ධ නිමිති ගන්නවා. ඊළඟට ප්‍රණීති තියෙනවා බලාපොරොත්තු තියෙනවා පණිහිතයි ඒක. ඊළඟට ආශ්වාස ප්‍රශ්වාසය නැති වෙලා ගියේ නැහැ කියලා ඒක බලාපොරොත්තු වෙලා තියෙන නිසා ඒ නැති නොවීමත් මේක ඇතුළේ සිද්ධ වෙනවා. දැන් මේක දිහා බලාගෙන හිටියේ නම් යම්කෝ දේවල් ටිකක් වෙන්න පුළුවන්. ඉතින් ඒක බලාගෙන ඉඳීම කියන එක තමයි දැන් මෙතෙන්ට ඇතුල් වෙන්න ඕන සතිය කියලා. ඒ නිසා අර අනිමිත්ත කියන එකක් නැහැ නිමිති වෙලා තියෙනවා. අපනහිත බවක් නැහැ ප්‍රණීතිය තියෙනවා බලාපොරොත්තුවක් තියෙනවා. ශූන්‍ය නැහැ මොනවා හරි දෙයක් තියෙනවා. නැහැ කියලා දෙයක් හරි තියෙනවා. ඒ නිසා සතිය දැන් මේකට එන්න ඕනේ. සතිමත් වෙනකොට මේ ස්වභාවයන් ඒ වෙලාවේ දැනගන්න. දැනගන්න අපි ඒ වෙලාවේ ඒකේ තියෙන නිමිති යන නිමිති වලට බැස ගන්න නැහැ. ආස්වාද ප්‍රස්වාසයේ නිමිති යන නිමිති බලලා තමයි අපි මෙතෙන්ට එන්නේ. මෙතෙන්ට ආහම් පස්සේ අපි එන දේවල් පිළිබඳව මනින්න කරන්න යන්නේ නැහැ. ඒ එන දේවල් දෙස බලාගෙන ඉන්නවා. එතකොට නිමිත්තක් නැති වෙනවා විශේෂයෙන්. එතකොට මෙසේ වේවා නොවේවා කියලා එකක් නැහැ. ඉන දෙන්නේ බලන්න බලන්න. අපණ හිතයි. එතකොට එන දේ යනවා ඊළඟට මොකක් වුණත් අල්ලගන්නේ නැහැ. මොනවා දේ තිබුණත් ඒකෙන් කිස්. දේවල් තිබුණාට මගේ කරගන්න යන්නේ නැහැ. මේක නම් කරන්න limit යන limit ගන්න යන්නේ නැහැ. ඒවට ප්‍රණදී නැති නිසා ශූන්‍යයි. ඉතින් මේ නිසා ඒ ඔය අනිමිත් අපහිත ශූන්‍යත පැත්තට උණු යන්න බැරි වෙන හැටි. මේ මේ මේවා තුලින්මයි යන්නේත් එකට මේ විදිහට අපිත් ඒවට දාන කෙලෙස එහෙම නැත්නම් රාග ද්වේෂ මොහොම තමයි මේකේ. දැන් ආනාපානෙත් එක්ක යනකොට ඔය තදබල අකුසල් නොවුනට දැන් අපිට ඒව මතු කරලා පේන්නනවා. ඒව දකින්න එක තමයි සිහිය කියලා කියන්නේ. ඒකට තමයි මේ බලා හිඳීම කරන්නේ. ඒ වගේ විදිහට ඕවත් දකින්න. මේ මේ විදිහට තමන්ගේ දේවල් දැක දැක යනකොට අපි ඒ ගමන ඉදිරියට යනවා. එතකොට ඒ කියන ධර්ම කාරණා අපිට ප්‍රකට වෙලා එනවා. ඒ නිසා ඒවා දැනගෙන මේ පිළිබඳ වාර්තාවන් මේ වගේ නැවත වාර්තා කරද්දී තමන්ට තමන්ව තේරු ගන්න හැකියාව ලැබෙනවා. දේශේ දිකට කරගෙන යන්න කියන මතක්
වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස. අද දින ලැබී තිබෙන ලිඛිත වාර්තා එපමණයි. දැන් වහන්සේගේ අනුමැතිය පරිදි ප්‍රශ්න ඉදිරිපත් කිරීමට සභාවේ ඉන්න කෙනෙකුට යොමු කරන්න පුළුවන්. දැන් ඔබට අවස්ථාවක් තියෙනවා සූම් හෑන්ඩ් එක ඔසවා ප්‍රශ්නයක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. මම හිතනවා මේ අවස්ථාව වටිනා අවස්ථාවක්. එවෙනුවෙන් ඔබගේ මොන හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා චම්පිකා. දැන් ඔබට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම කාලෙක ඉඳලා ස්වාමීන් වහන්ස සතුටුමත් වෙනවා. දැන් හැබැයි දැන් ස්වාමීන් වහන්ස අවුරුදු 4ක් 5ක් විතර වෙනවා. දැන් මට සතියේ මම ගොඩක් දැන් එදිනෙදා වැඩවලදී තමයි සතිය මේ බලන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ මට දැන් හිතනවා මම මේ පුහුණු කරගත්ත සතිය කොහොමද මම එදිනෙදා වැඩවලට ගෙනියන්නේ කියලා. ඒ වගේ විවිධ මට විවිධ අවස්ථාවලදී මම සතිය කොහොමද මම සතියත් එක්ක මම හැසිරෙන්නේ කියන එක මම නිරීක්ෂණය කරනවා. ඒකට ස්වාමීන් වහන්සේ මට දැන් තේරෙන්නේ දැන් අරමුණු එන එන බව, ඒ වාගේ වී යන බව මට දැනෙනවා. ඒ වගේ නොදෙනී යන එදිනෙදා ගෙදර වැඩ කටයුතු කරනකොට ගොඩාක් අවස්ථාවල නොදෙනී යන අවස්ථා තියෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ ඇතුළතින් අවදිමත් ස්වභාවයකුත් පවතිනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මට සත්‍ය කියලා එහෙම වෙන් කරලා දැන් මට දැනගන්න බෑ. එහෙම මං සමහරලාට මං හිතනවා සත්‍ය ඇත්තටම අසතියෙන්ද දන්නේත් නෑ වැඩ කරේ කියලා හිතලා සත්‍ය තිබුණාද එහෙම මට අර තෝරා ගැනීම හඳුරා ගැනීම කරගන්න අපහසු වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මොකද්ද යම් කිසි අර රිලීස් එකක් නැත්තම් මොකක් හරි දෙයක මට නිකන් පිට ඇතුලෙන් දැනෙනවා නිකන් මේ කටයුතු කරනකොට ලිහිල් වීමක් නම් ඒ වගේ ස්වභාවයක් ගොඩක් වෙලාවට පවතින. හැබැයි ස්වාමීන් වහන්සේ ওই ඒ සියලු කටයුතු සිද්ධ කරනවා දැන් පරයන් ගෙදර වැඩ කටයුතු කරනකොට පරයන්කවල ඉන්න වෙලාව නැහැ. يعني වෙලාව අඩුයි ලැබෙනවා. එහෙම හම්බ වෙච්ච වෙලාවට උනත් මම වාඩි වුණාම මට හුස්ම රැල්ල අරමුණු කරලා වාඩි වුණාම මේ හුස්ම රැල්ලේ හැසිරීම් දෙක තුනක් තමයි තේරෙන්නේ. ඒවා ලුකුවට අර දීග කෙටි වශයෙන් ඒ වගේ ස්වභාවයකින් තේරෙන්නේ නැහැ. හුස්ම ගැනීමක් සිද්ධ වෙනවා, පිටවීමක් සිද්ධ වෙනවා කියලා එහෙම දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒ අර මට මුකුත් සිතුවිලි එහෙම විශේෂයෙන් කියලා ස්වාමීන් වහන්සේ මුකුත් සිද්ධ වෙන්නේ අර මං වෙනදේ බලාගෙන ඉන්නවා. ඒ හිත විසිරිලා නම් විසිරිච්ච බවක් හරි එහෙම දැනෙනවා. ඊපස්සේ ඒක තැම්පත් වෙන ස්වභාවය දකිනවා. දැන් මම පහුගිය දවස්වල ටිකක් අසනීපෙන් පෙළුණා. ඒ අසනීපෙන් පෙළුණාම ස්වාමීන් වහන්සේ මම බලන් හිටියා කොහොමද මට එකපාරටම උණ වැඩි වෙලා මේ ඇට මිදුරු වස්සේ වගේ ඒ වගේ වේදනාවල් එනවා. මං ඒ වෙලාවේදී නම් ඇඳේ දිගා වෙලා ඒක දිහා හොඳට බලාගෙන හිටියා. මට දැන් පේනවා මේ දැනෙනවා රස්නේ උත්සන්න වෙවි එන හැටි. ඒකගේ ඉවර වෙන හැටි වෙනදන ස්වාමීන් වහන්සේ අපිට දැන් ලෙඩක් හැදුනම විතරක් නෙමෙයිනේ මොන හරි කාරණාවක් මුණ ගැහුනමත් හරිම බයයි, හිතට බයක් දැනෙනවා, හරිම කලබලයි, සංසුන් කමක් නැහැ. අරමුණ මට දැන් තේරෙනවා ස්වාමීන් වහන්සේ, ඒකෙන් පස්සේ තේරුණා අරමුණ හඳුනා ගන්නවත් ඉස්පාසුවක් අපේ ජීවිතවලට නැහැ, මට මගේ ජීවිතේට නැහැ කියලා. අර ඒ අසනීපෙන් පස්සේ එහෙම මම බලාගෙන ඉන්නකොට තේරුණා මේ ඉවසීමකින් ඒක බලාගෙන ඉන්නවනේ මේ හැමදේම ගෙවි යන ස්වභාවයක තමයි පවතින්නේ. අරමුණට කොතරම් මේ ප්‍රතිචාර මම දක්වන්නේ යන්නේ ස්වාමීන් වහන්සේ මම ඒකත් එක තියෙන ඇලීමයි ඇලෙන ස්වභාවයේ හෝ එක්ක ගැටෙන ස්වභාවයේ මත නේද කියනවා වගේ අදහස් මට හිතට එනවා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ. මේක තමයි ස්වාමීන් වහන්සේ මගේ අත්දැකීම. මට අවශ්‍ය උපදේශයක් දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
ඒ විදිහට අපි සිහිය වඩ아가ගෙන යනකොට ඒ ජීවිතයේ ඒ අත්දැකීම් ටික එකතු වෙනවා. මේක සාමාන්‍යයෙන් වෙන දෙයක්. ඉතින් ඒක නිසා අපි පුළුවන් තරම් අර කිව්වා වගේ බලන්න තියෙන්නේ මේ පේන දේ විතරයි. මේක දැන් මේසනත් කියුණා දිග කොට එහෙම පේන්නේ නැහැ කියේ. ඒ වගේ අපි ඒ පැත්ත අපිට මේ යන්නේ නැහැ. මේක වෙන්නේ නැහැ කියන එකට අපි ඒක යමු හිතෙමු කරන්නේ. මොකද ඒක යම්තන් හරි තියෙන නිසානේ මෙහෙම එකක් නැහැ කියලා කියන්නේ. ඒක අපි සුතමෙන් වගේ දන්න නිසා. ඒ නිසා කොළුවන් තරම් අපි ගත කරන්නේ මේ පේන්න තියෙන දේට. මේ ඉස්මතු වෙලා එන දේට. ඊට පස්සේ ඒක බලාගෙන ඉන්නකොට මේ කරන ප්‍රතිචාර සම්බන්ධයෙන් දකින්න පුළුවන්. මොකද සංසාරයක් ගත කරපු ජීවිතයක්. ඒකට ඒකේ අනිවාර්යෙන් අරමුණු වලට ප්‍රතිචාර දක්වලා තමයි මේක සංසාරෙ දික් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ මතුවෙලා එන හැටි පේන්න පටන් ගන්න. ඒ නිසා දැන් සීහිය වැඩෙන්න වැඩෙන්න ඒ ලොකුවට මුල එහෙම නැත්නම් මුලදී තියෙන අමාරුකම් අඩු වෙන්න මේ ටික ටික අපි ඇතුළට වහිනවා. ඉතින් වහිනකොට ඒ විශේෂයෙන් එදිනෙදා වුණත් ඒ සතිය පාස්සනකොට අපේ දර් කර්ම ගෙවීම පැත්තත් සිද්ධ වෙන්න පුළුවන්. ඒකට සමහර කරදර එනවා අනුහිතපු දේවල්. මේ අනුහිතපු බැනුම් එන්න පුළුවන්. නොකල වැරදි වලට වගේ. ඒ ළඟට වැඩි අමුතු සිත් වේදනා එන්න පුළුවන්. වෙනදා මේ ගණන් ගත්තේ නැති දේවල් මේ ලොකු වෙලා ඉන්න පුළුවන්. මේ අමුතු බයවල් ඇති වෙලා එන්න පුළුවන් මේ වෙනද නැති දේවල්. යන්න ඒ දේවල් මතුවෙලා ඒම මේ හුරු වෙන්න ඕනේ. ඒක තමයි ඉස්සරහට යනකොට සෝසිය වැඩෙන්න වැඩෙන්න මේක ඉතික්කමනේ ඇලස්ටික් අඩු වුණාට පරිඋත්ථානෙක යටපත් වුණාට ඉතික දක්ෂ වුණාට ඊළඟට අනුසේ එන පටන් ගන්නවා. ඉතින් ඒක මේ යට තට්ටුව ආපට් එකේ යට වැලි සියුම් තට්ටුව. ඉතින් ඒක ඒසි නෑ. ඒක ටිකක් ඒ අමුතු විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒවා මේ ජීවිතේ මුණ දෙද්දි හරි ලේසි නෑ, අමාරු වගේ අමුතුයි. හිතාගන්න බෑ ඇයි මේ විදිහට මේක සිද්ධ වෙන්නේ කියලා. නමුත් අර එකම උත්තරයයි තියෙන්නේ මොන දේ වුණත් ඔය විදිහටම බලන් ඉන්න එක තමයි. ඒකට මුණ දෙන එක තමයි. ඒ නිසා ඒකෙදි අපිට පුළුවන් තරම් දැන් මේ සිතාමය කරුණු උපයෝගී කරගන්න වෙනවා. හැබැයි ඒක ගොඩක් විස්තරහට දාන්නෙත් නෑ. දැන් අපි සමහරලට අවස්ථාවක් ආවම ධර්ම කරුණු මතක් කළා නැත්නම් අපි කියමු උත්සවයකට යන්න වුණා කලබල තැනක ඉන්නවා. ඒ උත්සවකට හිටලා දැන් මෙතන මෙහෙම එකක් තියෙන්නේ කලබල ස්වභාවයක් තියෙන්නේ මම දැන් මෙතන කියලා තීපීටෝ ගන්න ඕනේ. මේ හිත කිස්ස ගතියට ගන්න ඕනේ. මම කරපු පුරු වෙච්ච සතිය වැඩිමකට ගන්න ඕනේ. ආදි වශයෙන් මේක අපි ටිකක් සාක්‍රීමක් සිද්ධ කරනවා ධර්මානුකූලව වුණත්. එහෙමත් නැතුවත් පුළුවන් ද කියලා බලන්න මේකට මූණ දෙන්න. ඒ ස්වභාවයේ මූණ දෙයිගෙන ගත කරනවා. ඒ අතරේ වැඩ කරන සිහියට අල්ල ගන්න බලන්න. එහෙම නැත්නම් ඒක දිහා බලන් ඉන්න සතිමත් බවට ඒක අර CCTV කැමරක වගේ තේන්න අරිනවා. අන්න එතකොට මේකේ තියෙන තව ඒ ඇඟවිච්ච දේවල් ටික මතුවෙලා ඇවිල්ලා කැපිලා යන්න ඉඩ තියෙනවා. යන්නේ විදිහට එදිනෙදා කටයුතු කරගෙන යනවා. යද්දී මේ සතිය වැඩ කරන්න අරිනවා. හිතාමතා ඒක ප්‍රයත්න කරන්න යන්නේ නැහැ. ඒකට සතියේ යම් ඉහළ මට්ටමක යන පටන් ගන්නවා. සතියේ කොටස් තියෙනවනේ ඉන්ද්‍රිය බල බොජ්ජංග ආදී වශයෙන් සම්මා සතිය ආදී වශයෙන් මේකේ නම් කිරීමක් තියෙනවනේ. ඒ කියන්නේ ඒ සතිමත් භවයේ තියෙනවා මේ වර්ධනයක්. දැන් නම් කළා තියෙනවා බුදු පියන්. මේ විදිහට අපි ඒකකට ඉහළ දෙයකක යොමු වෙනවා. නැත්නම් ප්‍රතිවාස්ය කියලා මුලින්ම ඉරියව්වට හිත තියලා එහෙම යොදා ගන්න. ඉතින් ඒක තමයි අර මතක් කරන්නේ වගේ අමාරුම වෙලාවක් ආවොත් නිකන් ගසාගෙන යන්න වගේ ආවොත් මුල කර්මස්ථාන හිත දාන්න කියලා කතා කරන්නේ. සාතේ මතක් කරන් ඉතරම අන්න එතකොට ඒ වගේ අවස්ථාවක් ආවොත් ඒ තපියක් පාවිච්චි කරනවා. චින්තාමයක් උත්මයක් භාවිතා කළා, මේ චින්තනයක් පාවිච්චි කළා, අනුපස්සනාවක් පාවිච්චි කළා යෙදෙනවා. නැත්තම් පුළුවන් තරම් බලන්න තියෙන්නේ මේ වෙන්න දෙනවා දීලා මේක වැඩ කරන සත්තාධිපතය සබ්බේ ධම්මා. මේක වෙන හැටි සත්තාධිපතය සබ්බේ ධම්මා සියලුම අරමුණු වල මේ සතිය අධිපතිකම් කරනවා. ඉතින් යන්නේ ඒක බලනවා කියන්නේ මොකද? මේක ඒ අරමුණු එන්න ඇරලා ඒක ඇති වෙන හැටි තියෙන හැටි නැති වෙන හැටි දිහා බලාගෙන ඉඳීමෙන් අන්නර අරමුණ තුල ඇත්තට සතිය අධිපතිකම් කරන බව තමන්ට ඔප්පු කරගන්න එක තමයි ඒක. අන්නේ බලා ඉඳීම කිරීම මේක යොමු වෙමින් යනවා. ඒක දිගට පවත්වන්න වඩා වර්ධනය කරන්න කියලා තමයි කියන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට බොහොම පිං සිද්ධ වෙනවා. මං එහෙම දුෂ්කර අවස්ථාවක යම්කිසි අරමුණක් මට ඇත්තට ඒ වෙලාවේදී දරා ගන්න බැරි වුණා, මුණ ගැහුණාම. ඉතින් මම ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ කරේ මූල කර්මස්ථානයේ මොන මතක් වුණා ස්වාමීන් වහන්සේ තම ජීව අමුතු කියනෝනේ පිය උරුමයක් කියනවා අපිට. අපේ අපිට යන්න තැනක් තියෙනවා, ආරක්ෂිත ස්ථානයක් තියෙනවා හැම වෙලාවෙම. මම එහෙම ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේදී ආශ්වාස ප්‍රශ්වාසයට දාලා මම ඒ වෙලාවේදී එහෙම තමයි ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේදී ඒ ගැටලුවට මුහුණ දුන්නේ. හැබැයි ස්වාමීන් වහන්සේ පුදුම විදියකට හිතේ අර ඒ අරමුණත් එක්ක, ඒක බය විය යුතු අරමුණක් නෙමෙයි තමයි ස්වාමීන් වහන්සේ කියන එක මට පස්සේ වැටහුණා. මේ අරමුණු වලට බිය වෙන්නේ මේ මම අරගෙන තියෙන නිසානේ, මම ගන්න ග්‍රහණය මත කියලා. ඇත්තටම ස්වාමීන් වහන්සේ මට ඊට පස්සේ හරිම ශක්තියක් ආවා. දැන් මං මොනවද බය වෙන්නේ කියලා මට කිසිම බයක් නෑ නේද කියන තැනට තරම් ස්වාමීන් වහන්සේ ශක්තිමත් ස්වභාවයක් ඊට පස්සේ පැමිණි වුණා මං අර මූල කර්මස්ථානයේදී ඒ වෙලාවේදී මූණ දීපු නිසා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මට දැන් මේ භාවනා එක සතිමත් වීම කියන එක ස්වාමීන් වහන්සේ පරයන්ක සක්මන් මම වෙන්ද කරනවා ස්වාමීන් වහන්සේ. මම සත්පාසලට සම්බන්ධ වෙලා ඉන්නේ අසනීප නිසා ගියේ නැහැ. මට තේරෙන ස්වාමීන් වහන්සේ මට මේක දිහා බලාගෙන ඉනකොට මේ සිදුවෙන ක්‍රියාවාමය නැත්නම් ගලණයක් කියලා මේක මට වැටහෙනවා ස්වාමීන් වහන්සේ. හැබැයි ඒ වයින් මම මිදිලා ආවට පස්සේ ස්වාමීන් වහන්සේ මට හිතන මට හිතෙන්නේ මට නිකන් දැනෙන ස්වභාවය තමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපි දැන් ಗುಣවත් නොකර මතුවෙන දේනේ ස්වාමීන් වහන්සේ මට දැන් දැනෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අර මේ මතුවේ ඒ අවා මර කර්ම මේ කර්මද මේ කොම මතුවෙන්නේ. එතකොට අලුතින් යමක් මාතුලින් නිෂ්පාදනය වෙන්නේ නැහැ නේද කියන එක ස්වාමීන් වහන්සේ වගේ දෙයක් මට තේරෙනවා. එතකොට මං හිතනවා ස්වාමීන් වහන්සේ මට මේ මමයා කොහෙන් හරි ආයි නැවතර උත්පාදනය කරන්න හදනවද කියන අර පොඩි අනේ වගේ ස්වාමීන් වහන්සේ ගැටලුකාරී අවස්ථාවක් තියෙනවා. මට ඒකත් පොඩ්ඩක් විසඳලා දෙන්න ස්වාමීන් වහන්සේ කොහොමද මේ වෙලාවේදී මං කටයුතු කරන්නේ කියලා.
ඔව් දැන් ඒකට මටත් ඒක මතුවෙලා එනවා. මේ මමත් මම මට කියලා තමයි දැන් මේ කියන්නේ. ඔය වார்த்தාව දුන්නේ මට වුණා. මට මේ තේරුණා. මට මේ ගලණය මට මේව කියලා කියන ගතිය තියෙනවා. Tamanට මේක ඇහෙනවනේ, පේනවනේ, තේරෙනවනේ. අන්න එතකොට මටත් ඒ විදිහ සැකයක් එනවා. ඒකේ මටත් වෙනවා හැබැයි. මේ මම කියන්නේ මට කියලා. මේ මටත් ඒ වගේ එකක් එනවා. මේ දැන් ඔය කියන කාරණා දැකලා තියෙන්නේ මමද කියලා. ඒක තමයි අපිට දැන් බලන්න තියෙන්නේ. ඒ දේවල් ඔහොම දකින්න අරින්න ඒ අතරේ හොඳටම කැමරක දාන්න හොඳට මේක දිහා බලන් ඉන්න මේ වැඩ ටික දිහා ඔබ පේන්න අරින්න මේක දිහා බලන් ඉන්න මමද කියලා. දැන් අපිට භාෂාවේදී එහෙම කියන්න බෑ. භාෂාව පාවිච්චි කරපරියට මේ මම කරගන්න එකක් කියලා. නමුත් මේ එහෙම බලන එක වරදක් නෑ තමයි. ඇත්තට මේ නිසා මේක හොඳට තව බලන්න මේ වෙන දේවල් ඇත්තටම මේ මමද කියන්නේ ඒ කරන්නේ ඒ තැන්වලදී මේ දැන් අපි වාස්තාවෙදි කියන්නේ මට දැනුණා මට ගලණය තේරුණා මම මේ වෙලාවේදී ගැටෙන්නේ නැතුව හිටියා මෙන්න මෙහෙම ප්‍රකාශ කරන්න වෙනවනේ. අන්නේ ප්‍රකාශ කරනම මේ ඒක වචන මාත්‍රයටද නැත්නම් ඇත්තටම මේ කටයුතු වෙද්දී මේක සංස්කරණයක් එහෙම නැත්නම් මේකේ කොහරි වාර්තාගතනයක් කරනවනේ. මෙන්න මේක වුණා, ඔන්න ගලණයක් වුණා, ඒක ඔයා දැන් වෙලා තියෙන්නේ කියලා මේක රෙකෝඩ් වෙනවනේ. පොඩි සටහනක් වෙනවනේ. ඒකනේ දැන් අපි මෙච්චරට ඉදිරිපත් කරන්නේ. අන්නේ සටහන් වෙන තැන එතනදී බලන්න ඒ සටහන් වීම सिद्ध කරන්නේ මේ මොන ආකාරයෙන් කියලා. මෙතන තමයි ඒක මේ අල්ලන්න පුළුවන් වෙන්නේ. ඒකට යම් වචන ස්වභාවකින් ඔක ඒක මේ වාර්තා වෙන්නේ මොනතරයක print වෙන්නේ කොහේ හරි. මෙන්න මේ විදිහට ගලනයක් කියන වචනේ එක්ක ලිංගටිව් නොවැති බවක් අතික්‍රම බවක් කියලා මේ වචන ටික එතනම ගැලපිලා ඇවිල්ලානේ. ඒක පස්සේ මේ විදිහට කියන්න සිද්ධ වෙන්නේ. අන්න ඒ දේ අල්ලන්න බලන්න. හැබැයි ඉතින් එතකොට සමහරලාට ගොඩක් වෙලාවට ඒක දිහා ඒක පස්සේ කියන්න බැරි වෙන ගතියකට එන්නත් ඉඩ තියෙනවා. ඒක කමක් නැහැ. ඒ නිසා මේ හෙලි කිරීම ඒ වගේ දෙකට ඉස්සරහට ගෙන මිල්ලයිම බලන එකට උදව්වක් කරගන්නවා. මේ තවත් හොඳට මේක පරීක්ෂක ඇස කැමරෙක මේක දැන් අරමුණු සම්බන්ධයෙන් නෙවෙයි එන ඒවාට තියෙන ඒ නොගැලීම නොඇල්ම දකින මම බැලීම සඳහා සූදානමින් යම්.
එහෙමයි ස්වාමීන් වහන්ස. එතකොට ස්වාමීන් වහන්ස ඔහොම දැන් ඇත්ත මම කියලා කියන්න මට මෙතන ප්‍රකාශ කරන්න වෙනවනේ ස්වාමීන් වහන්ස. එහෙම දැන් එදිනෙදා කටයුතු කරනකොට එහෙම ස්වභාවයක් මම කරනවා කියන ස්වභාවයක්වත් නැතුව අපි ගොඩක් වැඩ කරන වගේ දවසක ඒ වගේම ස්වාමීන් වහන්ස ඒක බලාගෙන හිටියොත් ඇත්තටම ලියන්නත් මට මේ දැන් මේ මොහොතේදී කතා කරන්නත් දෙයක් නෑ වගේ වෙන ස්වභාවය මට නිකන් ඒක හැම දෙයකම ස්වාමීන් වහන්සේ මම කියන්නේ කර ඒ වෙලාවේදී හිතලා තමයි මේ මම කතා කරන්නේ. දැන් අරගෙන නැත්තම් ස්වාමීන් වහන්සේ කිසිවක් නැහැ නේ පටන් ගත්තාම වැඩක්. ඒක දිගටම නිකන් ඔටෝමැටිකලි මැෂින් එකකින් වැඩ කරනවා වගේ කරගෙන 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 යනවා. කොයි වෙලාවක හරි ස්වාමීන් වහන්සේ මම හිතන්න ගත්ත මොහොතේදී තමයි දැන් මේ හිතන්නේ මේ මම කරනවා කියන එක වගේ තමයි මට හිතෙන්නේ. එහෙම තමයි ස්වාමීන් වහන්සේ දැනෙන්නේ.
ඔව් ඒක හරි විදිහට සම්මුතිය විදිහට මේ කාරණේ එක තාතා කතාව ඒක තමයි මේක මේ පාවිච්චි කරන වචන ඕනේ. එතකොට මමයා කියන එක මේ වචන දාලා තමයි ලියන්නේ. දැන් ඒක මේ බුදු පියාණන් වහන්සේ පෙන්නනවා දෙවිය කෙනෙක් ඇවිල්ලා අහනවනේ මේ මේ රහතන් වහන්සේලා මේ මම කියලා මම ගියා මම මේ මම වදන්ති යකි දන්ති ඔය විදිහට කියනවනේ ආසමණයොත් එහෙම කියනවා. මොකද ඒක පිටිපස්සේ බුදු පියාණන් වහන්සේ ඒක දේශනා කරනවා. ඒ අය මේ වචන මාත්‍රයේ සම්මුතියෙන් ඒක පාවිච්චි කරාට ඒ අය තුළ ඒක නැහැ කියලා. ඒ නිසා මේ ඒක අනිවාර්යෙන් එහෙම එකක් තියෙනවා තිබුණත් මේ අපි කරන්නේ ඒක පරික්ෂණයට ලක් කරන එකනේ. ඒ දැනට යන්න නැත්තම් පිරිසිදු භාවයෙන් යුත්තව ඒක ළඟා කරගන්න මේ උත්සාහවීමනේ. ඒ නිසා ඒකෙදි අපි ගොඩක් වෙලාවට ඉතින් රැවටෙන්න පැටලෙන්න වැටෙන්න ඉඩ තියෙනවා. මොකද මේක මේ සාරිට පළවෙනි වතාවනි කරෙන්නේ. එතකොට ඒ තැනදී මේ විදිහට මේ පරීක්ෂා කරන එක ගැටලුවක් නැහැ. ඒ වගේම මේ කිව්වත් වගේ එතකොට කතා කරන්න හෝ වාර්තා කරන දෙයක් නැති වෙලා යනවා තමයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහෝ පිං සිද්දනා ස්වාමීන් වහන්සේ උපදෙස් දුන්නට තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අශිනි අත උසවා තිබෙනවා. අපට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මම කමඨහන් වාර්තාවක් ඉදිරිපත් කරනවා ඔබ වහන්සේට. සතිමත් පර්යංකය පළමුව වාඩි වී මම දැන් මෙතන ලෙස සිතා ශාරීරිය දෙස බලන විට පිළිමේක ආකාරයට වැටහිණි. පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරන විට පිම්බීම දීර්ඝවද හැකිලිම කෙටිවද වැටහිණි. පිම්බීම හෙමින් සිදුවේ හැකිලිම ඉක්මන්ය. සිතිවිලි ආවා. එවිට සිතිවිලි ගොඩක් යයි සිතුවා. එවිට යාලි කමඨහන්ට සිත ආවා. ඔරලෝසුවේ ටික් ටික් ශබ්දයට හිත ගියා. පසුවේ නොදැනී ගියා. ශරීරයේ තනතන වේදනා ඇති වී නැති වී ගියා. ස්වාමීන් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාමට මට උපදෙස් ලබා දෙනසේ.
ඔව් හොඳයි. දැන් අර්ථාවය කියන්නේ හොඳ ඉදිරියක් පෙන්නනවා. ඉතින් ඔන්න ඕක දැන් දිනු කරන්න ඔන්න පොඩි හොඳ තැනක් තියෙනවා දැන්. ඒ තමයි මේ පමාදේ න කම්පතිති සති බලන්. සතිය දැන් ඉන්ද්‍රියක් මට්ටමට එහෙම කියන්නේ. සාමාන්‍යයෙන් අපි සතිය වඩන්න පටන් අරගෙන මුල කාලේ ඉතින් සතිය ඉතින් හෙමින් වඩන්නේ. එකම ඇති බැටි පෙරලි පෙරලි රීතිවිලි වලට රණ්ඩු කරනවා, මේන වලට රණ්ඩු කරනවා, ලෙඩ තුග වලට රණ්ඩු කරනවා, ওই ප්‍රශ්න දාගෙන අපි වමාරුවෙන් යන්නේ. ඒකේ කාලයක් සිහිය වඩනකොට මේ ඔක්කොම අරමුණු කියලා තේරෙන්න පටන් ගන්නවා. දැන් සිහිය තියෙනවා, දැන් සිහිය නැහැ කියලා ඔන්න තේරෙනවා. එතකොට සතිය ඔන්න ඉන්ද්‍රියක් වෙලා. කොට අර නැති වෙලාවට පොඩ්ඩක් ආස නැහැ. සතිය තියෙන වෙලාවට හරි කැමති. දැන් මේක දැන් මෙතන මේ හිතුවිලි ගොඩකට ගියා. ගිහිල්ලා ආයෙ මං නගත්තා කියනවා භාවනාව. අන්න එතන තමයි දැන් කරන්න තියෙන්නේ. කියන්නේ ඊළඟට කටයුතු කරන වෙලාවට දැන් මේකට හොඳට අවධානය වැඩි කරන්න. වැඩි කළා ඔන්න සිතිවිලි වලට ගියා. මේක දැනගන්න එක හොඳයි. ඒක සිහිය. නැවත එන්නේ මේ මූල කර්මස්ථානෙට පිම්බීම හැකිලීමට ආවා. ආවා එතනින් අපි මක නවස්සනවා. ඔන්න එතනින් එහාට සති වැඩෙන්න ඉඩ අරින්නේ නැහැ. දැන් තියෙනවා ඒක කරන්න. මොකද්ද? ආවේ පිම්බීමට. ආවේ හැකිලීමට. ආවි මොකීටද කිව්වා? දැන් ඊළඟට අවධානයෙන් බලන්න. දැන් සිතුවිලි ගොඩට ගියා, දැනගත්තා. ආවා එකක් හරි. හැබැයි ආපු බව දැනගන්නේ. ආවේ හරියටම මොකේටද? ඔන්න ඕක ඊළඟට අල්ලන්න ඕන. ඒකට ඒ අල්ලනකොට දන්නේම නැතුව මේ ඒක මේ තමන්ට සිහිය වර්ධනයක් හදලා. ඒ හින්දා ඒක බලන මේ ඒ විදිහට සිහිය පවත්වනට සූදානමින් යන්න ඕනේ. ප්‍රෑම පිට ගියපු දෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. හිතුවේ ඕන තරම් ආපු දෙ තත් ඇහිච්ච දෙ වේදනා ආපු දෙ මම හැබැයි ආයි මූල කර්මස්ථානට යනවා. ගිහිල්ලා මන්ද හරියටම අල්ලනවා පිම්බීමටද මේක යන්නේ. ඇක්චුලිමටද එහෙම නැත්නම් වෙන කයේ දෙයකට වෙන්නත් පුළුවන්. මෙන්න මේ මූල කර්මස්ථාන එහෙම නැත්නම් කයේ හරියට මොන අංගෙටද මේක යන්නේ, මොන ස්ථානෙටද, මොන කාරණයටද යොමු වෙන්නේ. එතකොට එතන හරි සුන්දරයි. එහෙම දෙයක් අල්ලගන්නකොටම තව පැත්තකුත් බලන්න පුළුවන්, ඒකේ ලස්සන පැත්ත. ඒ තමයි දැන් හරියටම ඔය කියන පෙන්වීමකට නම් ඔන්න හරියටම ආවේ. නැත්තම් හැකිලීමකට ඔන්න ආවා. දැන් මට හැකිලීම හොඳට දැනෙනවා. ඔන්න අරකින් මේකට ආවා. ආවා කියලා දැනගන්නකොටම අර කියපු ඉස්සන හිත පිට කියපු සිතුවිලි ගොඩ නැත්තම් ගියේ සද්ද කරනම් ඒ සද්දි එතම නැත්තම් රිදෙන එකක් නා නිදිමතක් නා ඔය මොකක් වුණත් මේකට ආපු ගමන් ඒක නෑ. ඔන්න ඔය විදිහට මේ ඒකේ හරි සුන්දර අත්දැකීමක් ලබන්නේ. ඒ ඔන්න ඕක කරගෙන යනකොට ඊළඟ පීවර ඉදිරියටත් යනවා. අන්න ඒකට සූදානම් යන්න කියලා මතක්.
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ තමයි මට කියල් දුන්නේ මේ සිතුවිලි ගොඩ මේ කල්පනාවකට වැටිලා දිගට දිගට යනකොට සිතුවිලි ගොඩක් කියලා මේ සිතන්නේ කියලා. ඒ ක්‍රමය ගොඩාක් ප්‍රයෝජනවත් වුණා ස්වාමීන් වහන්ස. මම බලලා තියෙනවා අවස්ථා කීපයකදී මම සක්මන් කරනකොට එහෙම සිතුවිලි ගොඩක් කියලා හිතනකොට ඊට පස්සේ පාදයට නිතින්ම මේ අවධානය යොමු වෙනවා. ඒ විදිහට මම මේ අවස්ථා කීපයකදී නිරීක්ෂණය කළා ස්වාමීන් වහන්ස.
ඒක තමයි මේකනේ. ඒ කියන ඒ දේවල් අපි එලි කළා උපදෙස් ලබා ගන්නකොට අපිට දැනෙන්නේ නැතුව ඒකේ සහනේ සැපේ ලැබෙනවා ඉස්සරහට. ග්‍රාමයක මේ මඩ ගොඩේ එහෙමත් හැමදාම දුකේ ඉන්න දෙයක් නැහැ. හැබැයි දැන් අද උපදේශ මොකද්ද කියලා දැන් කියන්න බලන්න.
ස්වාමීන් වහන්ස, අපි සිතිවිලි ගොඩක ඉඳලා ඊට පස්සේ නැවත පිම්බීම හැකිලීමේ මේ ක්‍රියාවේ එක අවස්ථාවකට හිත යොමු වෙනකොට ඒක එන්නේ ඉස්සෙල්ලම ශරීරයේ මොන අවයවයකටද එහෙම නැත්නම් මොන ක්‍රියාවකටද කියලා බලලා ඊට පස්සේ අර මේ එහෙම ශරීරයේ තැනකට ඒ අවධානය යොමු වෙනකොට කලින් තිබිච්ච සිතුවිලි ගොඩ තියෙනවාද නැද්ද කියලා බලන්න කියලා වහන්සි කිව්වා.
හොඳයි, තේරුම් ගත්ත විදිය හොඳයි. ඒ විදිහට තමයි මේ විදියට යන්නයි තියෙන්නේ. ඔය ටික කරගෙන යනකොට තමන්ටම තව දිනක් සතුටක් තියෙයි. ඉතින් ඒක දිගට පවත්වාගෙන යන්නයි තියෙන්නේ. ඒ පෙරවන් සරණයි.
පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ගොඩාක් පිං, ගොඩාක් ස්තුතියි ස්වාමීන් වහන්සේ.
එහෙම ස්වාමීන් වහන්සේ, දැන් අපට තව කටහිර ප්‍රශ්නයක් තියෙනවා නම් අවස්ථාවක් තියෙනවා. ස්වාමීන් වහන්සේ අද වෙන ප්‍රශ්න නැහැ වගේ පේන්නේ.
දැන් අපි ඉදිරියට යන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනත් ඉතාම වටිනා උපදෙස් මාලාවක් අප වෙනුවෙන් ලබා දුන්නා. ඉතින් අප ඉතාමත් ගෞරවයෙන් සාදරයෙන් අප ලබාගත් සීලම පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා කියලා නමස්කාර පූර්වකව පුදන පද්මා එහෙනම් අපට බාරයි ඉදිරියට කරගෙන යාම.
බොහොම පින් බන්දුල දැන් අපිට තියෙන්නේ ස්වාමීන් වහන්සේට වන්දනා කිරීමටත් පුණ්‍යානුමෝදනාවටත්. ඒ සඳහා මම ආරාධනා කරනවා ඉන්ද්‍රා මහත්මියට. ඉන්ද්‍රා, ඔබට පුළුවන්.
බොහොම පිංපත්. මම මේ උපාලි ඉදිරිපත් කරන්නේ අද.
හොඳයි උපාලි, බොහොම පිං.
සාදු සාදු සාදු. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. සහභාගී වී සිටින සියලු දෙනාගෙන්මත් අවසරයි. අද දවසෙත් අපට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඉතාම වටිනා කාලෝචිත සීයේ තබා ගත යුතු ධර්මයක් දේශනා කරනු ලැබුවා. ඒ වගේමයි ස්වාමීන් වහන්සේලා විසින් අප පිරිසගේ සතිය පිළිබඳ වාර්තාවලට සහ ප්‍රශ්නවලට අඟනා වටිනා පිළිතුරු අර්ථවත් උපදෙස් සහ අනුශාසනා දෙනු ලැබුවා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලාටත් අපහට මේ අවස්ථාව ලබා දුන් නිස්සරණමනේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරන සියලු දෙනාටත්, සහභාගී වී සිටින අප සියලු දෙනාටත් මේ පිණින් සසර ගමන කිටි කර උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දැන් අපි දෙවියන්ට සහ පින් කැමති සියලු සත්වයින්ට අප රැස් කරගත් පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බී දීවා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බී භූතා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා එත්තාවතාච අම්හේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බී සත්තා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා ආකාසත්තාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සද්ධර්ම දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්බුද්ධ ශාවකං සාදු සාදු සාදු. ඒ වගේම අපගේ මියගිය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු සාදු සාදු. දැන් අපගේ ප්‍රාර්ථනය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු. ඔබ වහන්සේලා වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු
සාදු සාදු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බං
සාදු සාදු. ඕකාස කමාමි බන්ති
ඒ හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති තතියම්පි ඕකාස වන්දාමි බන්ති.
විවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායි නොචත්තාරෝ ධම්මා වට්ටන්ති ආයු වන්නෝ සුඛං බලං අතුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච නිපාන සම්පත්ති හිමිනාතේ තමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සුපත්ති
සුපත්ති. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.